గారు హానరబుల్ డాక్టర్ రమేష్ పాతిరన్
గారు మూలాసన సభాపతిమణి సౌఖ్య అంశే పిలిబందో గారు ఎమతుమా కల దీర్ఘ విస్తరేన్ పసువ అధాస్ ప్రకాశ కరణ లబీం పిలిబందు ఇతామ సంతోషర పత్వనో అతరమ దీర్ఘ కాలయక్ తిస్సే నిదాస్ శ్రీలంకావే సౌఖ్య శేస్త్రేట సంబంధ వృత్తికేన్ అతులు వివిధ పెరిస్కరపు అప్రమాణ కపగ్రీం నిసా అడు పిరివయక్ కటతే సాపేక్ష వశేన్ అడు పిరివయక్ కటతే లంకావే సౌఖ్య శేస్త్రయ ඉතාම ඉහළ මට්ටමකට දියුණුවලා තිබෙන බව අපි සෑම කෙනෙක්ම සන්තෝෂයෙන් සඳහන් කරන්නට අවශ්‍යයි. එහිදී මීට වඩා මුදල් වියදම් කරපු මැලේෂියාව, තායිලන්තය වගේ රටවලට සාපේක්ෂව අපේ සෞඛ්‍ය දර්ශක ඉතාම ඉහළ මට්ටමට, ලෝක මට්ටමට පැමිණලා තිබෙන බවත්, ඒ පිළිබඳව අපි සෑම කෙනෙක්ම ශ්‍රී ලංකා වාසීන් හැටියට අපි සතුටු විය යුතු බවත් ප්‍රථමයෙන්ම සඳහන් කරන්නට අවශ්‍යයි. මම දැන් දීර්ඝ විස්තරයකින් පසුව පසුගිය රජය වකවානුවෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය වකවානුවෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමතිවරයා අවශ්‍යයෙන් කටයුතු කරන කාලෙත් සෞඛ්‍යංශයේ ප්‍රවර්ධනය වෙනුවෙන් වැඩ කටයුතු රාශියක් සිදු වුණා. භෞතික යටිතල පහසුකම් සංවර්ධනය අතින් ඉතාම විශාල කටයුතු රාශියක් සිදු වන බව අපි සෑම කෙනෙක්ම දන්නවා. ඒ වගේම තමයි වර්තමානයේදී යම්කිසි ධනාත්මක පියවරක් මේ ආණ්ඩුවෙන් අරගන්නවා නම් සෞඛ්‍ය ශිස්ත්‍රයේ වර්ධනය සඳහා ඒ වෙනුවෙන් අපි සුබ පැතුම් පිරිනමනවා. ඒ යටිතල පහසුකම් සංවර්ධනයට සමගාමීව සෞඛ්‍ය ශිස්ත්‍රයේ ඒහා සම්බන්ධ වැඩ කටයුතු කරන අනෙකුත් වෘත්තිකයන් සියලු දෙනාගේම සන්තෝෂයට හේතු වන පරිදි අමාත්‍යංශයේ කටයුතු ඉදිරි කාලෙදී සිදු වෙයි කියලාත් අපි විශ්වාස කරනවා. මම හිතන්නේ අපිට ප්‍රධාන වශයෙන් සඳහන් කරන්නට අවශ්‍යයි මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තිකයන් හැටියට අතුරු වෛද්‍ය සේවාවල ඉඳලා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයාගේ ඉඳලා හෙද හෙදියන්ගේ ඉඳලා වෛද්‍යවරුන් දක්වා අතිවිශාල කැපකිරීමක් කරලා තිබෙනවා. පසුගිය කාලේ අපි දන්නවා පසුගිය වසර පහක කාලය ඇතුළත අපේ ආණ්ඩුව තියෙන කාලේ වෘත්තීමේ අරගල තිබුණට ඉතාම ක්ෂණික වේවාට මැදිහත් වෙලා සාධාරණ විසඳුම් ලබා දෙන්නට පසුගිය කාලෙත් කටයුතු කරම අපි සෑම කෙනෙක්ම දන්නවා. මෑතදී මතුවෙන තත්ත්වයන් යටතේ මම කරුණු කිහිපයක් පිළිබඳව අවධානයට යොමු කරන්න කැමැති. ගරු ඇමතුමා සිටින වෙලාවේ හෙද හෙදියන් අතර දැන් මේ මෑතදී 2016 නව ව්‍යවස්ථාව අනුව ඔවුන්ට මතුවෙච්ච ගැටලු පිළිබඳව ඔවුන්ගේ උසස් වීම ක්‍රමවේදය හරහා තුන්වෙනි කාණ්ඩේ ඉඳලා ග්‍රේඩ් 3 ඉඳලා ගරු ඇමතුමනි ග්‍රේඩ් 2 යන්නට ගත වෙච්ච කාලය අවුරුදු 5ක් වශයෙන් තිබුණා. ඊට පස්සේ අලුත් ව්‍යවස්ථාව යටතේ අවුරුදු 17ක්ම තිබිච්ච කාලය දෙවනි කාණ්ඩේ ඉඳලා පළවෙනි කාණ්ඩයට යන්නට අවුරුදු 17ක්ම තිබිච්ච කාලේ අවුරුදු 12කට අඩු කරා. සහ ඊට අමතරව කඩේ විභාගයෙන් සමත් වෙලා ක්ෂණිකව තමුන්ගේ නියමිත කාලයට පෙර ඉහළට යන්න තිබුණු අවස්ථාවක් ඇති කළා තිබුණා. හැබැයි මෑත ඉතිහාසය තුල නැවත වතාවක් රාජ්‍ය පරිපාලන චක්‍රලේක 2004-06 අනුව ඒ ඉහළට යාමේ ක්‍රමවේදය අහෝසි කරලා පැරණි ක්‍රමයට යන්නටත් උසස් වීම සඳහා නැවත වතාවක් දීර්ඝ කාලයක් හෙද හෙදියන්ට බලාගෙන සිටින්නට ඇතිවන තත්ත්වකුත් මතුවලා තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ රාජ්‍ය පරිපාලන චක්‍රලේක 2004-06 දක්වා නැවත වතාවක් අපිට පසුබාන්න සිදු වුණොත් හෙද වෘත්තිය නිරත වෙන නිලධාරී මහත්මීන් මහතුරුන් අතර ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ගේ මේ උසස් වීමේ ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු කරන්නට කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි දැනට සේවයේ නිරත වන 31,000ක් පමණ වන හෙදියන්ට මේ ප්‍රමාණාත්මක ඉතාම පීඩනයකින් ඔවුන් වැඩ කරන බව පේනවා සෑම රෝහලකම. මම හිතන්නේ ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වඩාත් විධිමත්ව ජනතාවට ප්‍රයෝජනවත් වන ආකාරයේ සේවය සපයන්න නම් තවත් හෙද හෙදියන් 15,000කට ආසන්න ප්‍රමාණයක් මේ රටට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔවුන්ව කඩිනමින් පුහුණු කරන්නටත් ලංකාවේ නැති වුණත් අපි දන්නවා ලංකාවේ මේ වෘත්තිකයින්ට විශාල ඉල්ලීමක් පිටරට තිබෙනවා. ඒ වෘත්තිකයින් වඩාත් හොඳින් පුහුණු කරලා ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයට වගේම
හෙද පීඨය ආරම්භ කරා. දැන් ඒකේ ඩිසයින්ස් ඔක්කොම ඉවරයි. අපි ජනවාරි වල විතර මුල්ගල තියෙනවා. ඒකේ අපි හදනවා අවුරුද්දකට 2000ක් හෙදියක්. ඔය ඔබතුමා කිව්වා විදිහටම තමයි විදේශගත වෙන්නත් එක්ක ඉංග්‍රීසි භාෂාවත් හොඳට පුහුණු කරලා මෙහෙට අවශ්‍ය ටික ගන්නවා. ඊටු ටික විදේශ වලට යනවා.
හොඳයි. ඒක හොඳ කාරණයක්. අපි කඩිනමින් මේ කටයුතු ආරම්භ කරන්නට තවත් වැඩි පිරිසක් හෙද වෘත්තියේ පුහුණු කිරීම කරන්නට කටයුතු කරන්න කියලා ඉතාම ගෞරවණීය ඉල්ලීමක් ගන්නවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම පසුගිය කාලේ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ගැටලු රාශියක් මේ සමාජ තලයේ මතු වුණා. අපි විශ්වාස කරනවා මේ සියලුම කරුණු වෙනුවෙන් සාධනීය මැදිහත් වීමක් ආණ්ඩුව හැටියට කරයි කියලා. වෛද්‍ය වෘත්තිකයන් පසුගිය කාලේ මොන වෘත්ති අරගල ඔවුන් නිරත වුණත් සමාජ මට්ටමින් යම් යම් විවේචන ඒ පිළිබඳව එල්ල වුණත් ඔවුන් ඓතිහාසිකව මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් දක්වපු දායකත්වය ඉතාම විශිෂ්ට බව ශ්‍රේෂ්ඨ බව අපි කියන්න අවශ්‍යයි. ඒ නිසා තමයි ඔවුන්ගේ වෘත්තිය කටයුතු අගය කරන්න පසුගිය ආණ්ඩු කාලේ අපේ ආණ්ඩු කාලේ ඔවුන්ට නොමිලේ වරප්‍රසාදයක් හැටියට මේ බලපත්‍ර ලබා දීම රතවාන බලපත්‍ර ලබා දීම ඇතුළු කටයුතු සිදු කරේ ලංකාවේ ඉන්න වෛද්‍යවරු දැනට ලංකාව අතහැරලා පසුගිය කාලේ විශාල ලෙස විදේශගත වෙන්න පටන් ගත්තා. ඔවුන් ඒ අධෛර්යමත් කරන්න තමයි මේ වරප්‍රසාද යම් පමණකට ලබලා දුන්නේ. අපි කනගාටුනේ මේ වරප්‍රසාද දැන් අඩු කරගෙන යනවා. ඒ වගේම තමයි වාහන බලපත්‍රය වගේම පසුගිය කාලේ නිමල් සිරිපාල සිල්ලා ඇමතුමා සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් ඉන්න කාලේ මොන ගැටලු තිබුණත් වෛද්‍ය සංගමයත් එක්ක දුෂ්කර සේවය කරන වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල් වලට ඇතුළත් කර ගැනීම සඳහා ඔවුන් කරන කැපවීම සලකලා බලලා කැබිනට් තීන්දුවක් අරගෙන කටයුතු කරා. හැබැයි පසුගිය වසර දෙකක කාලය ඇතුළත ඒ දරුවන් ඇතුළත් කිරීම පිළිබඳව ඇතිවෙච්ච ගැටලු නිසා මෙරටේ වෛද්‍යවරුන්ට ප්‍රථම වතාවට අධ්‍යාපන අමාත්‍යාංශයට ගිහිල්ලා බලහත්කාරයෙන් සමහර කාමරවලට ඇතුළුලා රැය පහන් කරන්න වගේ ඇතිවෙච්ච තත්ත්වයක් ඇති වුණා. ඉතින් මේදී අපි කියන්න අවශ්‍යයි වෛද්‍ය සංගමය පිළිබඳව මේ ආණ්ඩුවේ අගමැතිතුමන් ඇතුළු සමහර ඇමතිවරුන් කිසියම් පූර්ව නිගමනයක ඉඳගෙන කටයුතු කරන බව බොහොම පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. වෛද්‍යවරුන්ගේ වෘත්ති ගැටලු හඳුනාගන්නේ නැතුව අගමැතිතුමා මේ පාර්ලිමේන්තුව ඇතුලේ වෛද්‍ය සංගමේ නිලධාරීන්ගේ සභාපතිතුමන් ඇතුළු නම සඳහන් කරමින් ඔවුන්ට ඇවිල්ලා උත්තර දෙන්න බැරි තැනක චෝදනා එල්ල කරනවා. ඒ වගේම තමයි මම කනගාටුනවා ඊට එහාට ගිහිල්ලා අධ්‍යාපන ඇමතිතුමා මේ රටේ ඒ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතිතුමාගේ දරුවන්ගේ නම් සහ පන්ති කියලා ඉතාම පහත් මට්ටමේ විවේචනයක් ඒ පිළිබඳව කරා. අපි ඒ පිළිබඳව කනගාටුටපත් වෙනවා. මං හිතන්නේ මේ කරුණු සාකච්ඡා මට්ටමින් විසඳ ගන්න පුළුවන්කම ලැබෙයි. අද වෛද්‍යවරුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් හැටියට අපි දන්නවා එක්ක ගිවිසුම පිළිබඳව ඉකොනොමික් ඇන්ඩ් ටෙක්නිකල් කෝඔපරේෂන් ඇග්‍රීමන්ට් කියන කාරණය පිළිබඳව බොහොම පැහැදිලිව ලංකාවේ වෛද්‍යවරුන් අනෙකුත් ඉංජිනේරුවන් ගණකාධිකාරීවරුන් පරිගණක ශාස්ත්‍රයේ විශේෂඥයන් ඇතුළු සියලුම පිරිස් දැඩි විරෝධයක් පළ කරනවා. ඉතින් මෙහිදී වෛද්‍යවරුන් මේ කටයුත්තේදී පෙරමුණ අරගෙන කටයුතු කරනකොට යම් විදියකින් ඉන්දියානු වෘත්තිකයන් මේ රටට ඇවිල්ලා වෛද්‍ය වෘත්තියේ හෝ අනෙකුත් වෘත්තීන් වල නිරත වන්නට තිබෙන හැකියාව පිළිබඳව ඔවුන් බියපළ කරනවා. අපි දැක්කා ගිය සතියේත් ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමා පාර්ලිමේන්තුවේ සඳහන් කරා වෘත්තිකයින් මේ ගිවිසුම හරහා එක්ක හරහා ලංකාවට එන්නේ නැහැ කියලා. හැබැයි බොහොම පැහැදිලිව දැනටමත් ඉන්දියාව සහ ලංකාව අතර භාණ්ඩ ගිවිසුමක් තිබෙනවා, වෙළඳාම් පිළිබඳ ගිවිසුමක් තිබෙනවා. වෘත්තිකයින් එන්නේ නැත්නම් අලුත් ගිවිසුමක් අත්සන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ කරුණේදී
පැහැදිලිවම තියෙන වෘත්තිවේදීන් ලංකාවට ගෙන්නේ නැහැ කියන්නේ.
ඔව් බොහොම බොහොම පැහැදිලි.
ඒක තමයි කරේ. අනිත් එක මේ දරුවන් පාසල් වලට ඇතුල් කිරීම දැන් ඒක වෛද්‍ය සංගමේ මට බාර දීලා තියෙනවා. මම දැන් ඒ කාණ්ඩෙන් කාණ්ඩය අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක කතා කරලා ඒක කියව ඇතුල් කිරීම කරනවා.
ඔව් බොහොම පැහැදිලි. ඔබතුමා ඒ කරුණට මැදිහත් වෙලා විස්තරව නම් හොඳයි. අපි බොහොම බලා පැහැදිලි පිළිතුරක් එක්ක ගිවිසුම සම්බන්ධයෙන් දැනට මේ සමාජගත වෙලා තියෙන මතය නිවැරදි කරන්න එහි ඇත්ත තත්වය ඒක ඩ්‍රාෆ්ට් ඩොකියුමන්ට් එක කරුණාකරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අපිට පිළිබඳව විවාද කරන්න පුළුවන්. මේ බිය මේක අනිසි බියක් නම් මේ වෛද්‍යවරුන්ගේ සිතෙන් අනිකුත් වෘත්තිකයන්ගෙන් සිතෙන් මේ බිය පහ කරන්න කටයුතු කරන්න කියලා අපි බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඒ එට්කායක වගේම මෑතදී රෝහල් ගාස්තු පිළිබඳව ගෞරව ඇමතිතුමා පෞද්ගලික රෝහල් නියාමනය පිළිබඳව කතා කර එක හොඳ කාරණයක්. අපි දන්නවා වැඩබදු වැඩි කිරීම හරහා අතිවිශාල පීඩනයක් මේ රටේ රෝගීන්ට එල්ල වෙලා තිබෙනවා. අද චැනල් ගාස්තු වෙනුවෙන් කාමර ගාස්තු වෙනුවෙන් 15%ක් වැඩබදු වැදෙනකොට අද පොඩි අසනීපයක් හෙඹිරිසාවකට බෙහෙත් ගන්න ගියොත් වැදෙන්නේ වැඩ රුපියල් 500. හැබැයි නියුමෝනියාවක් නම් රුපියල් 5000යි. බයිපාස් සර්ජරි එකක් කරන්න ගියොත් සමහරක් වෙලාවට රුපියල් 25000ක් 20000ක වැඩ බිලක් වැඩබදු මුදලක් මේකට එකතු වෙනවා. ඒ නිසා මේ මුදල සාධනීයද කියන කාරණේ නැවත වතාවක් සලකා බලන්න කියලා අපි තාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. මොකද මේක ඉතාම දැවැන්ත බරක් ගොඩද රෝගීන්ට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ වැඩබදු හරහා වගේම චැනල් ගාස් වෙනුවෙන් වැඩබදු ඇති කිරීම වැනි කරුණු හරහා වෘත්තීය වේදීන්ටත් ඇති වෙන බලපෑම ඔස්සේ අපි දන්නවා මේ රටේ වෛද්‍ය වෘත්තිය නිරත වෙන 14000කට ආසන්න වෛද්‍යවරු පෞද්ගලික චැනල් සේවයේ නිරත වෙනවා. මොකද ඔවුන්ගේ උන්ට ලැබෙන වැටුප සාපේක්ෂ වශයෙන් අඩු වැටුපක්. ඔවුන් ඉතාම දීර්ඝ කාලයක් තමුන්ගේ අධ්‍යාපන කටයුතු කළා. දුෂ්කර ප්‍රදේශවල ඉතාම සාධනීය තත්ත්වයක් යටතේ මෙරිට් ඕඩර් එකේ පහළ ඉන්න අය ඉහළ ඉන්න අය දුෂ්කර පළාත්වල සේවය කළා. අවුරුදු 10කට පස්සේ නාගරික ප්‍රදේශයකට ඇවිල්ලා ගත කරන ජීවිතය තරම් සුඛෝපභෝගී ජීවිතයක් නෙමෙයි. අවට පිටින් කාට කොහොම පෙනුණත් මේ ජීවිත ඇතුලේ ක්වොලිටි ඔෆ් ලයිෆ් එහෙම නැත්නම් වෛද්‍යවරුන්ගේ ජීවිත ඇතුලේ තියෙන කර්කශ භාවය අපි හොඳටම දන්නවා. ඒ නිසා පිටින් මේ පෞද්ගලික වෛද්‍ය සේවයෙන් විශාල මුදල් හම්බ කරන වෛද්‍යවරු සුළු කොටසක් ඉන්නවා. හැබැයි ඒක ඉතාම අතලොස්සක් වා අපි සෑම කෙනෙකු මත තියාගන්න අවශ්‍යයි. ඒ නිසා ඔවුන්ගේ ගැටලු වලට සාධනීය විසඳුම් ලබා දෙන්නට ඇමතිතුමා ක්‍රියා කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිළිබඳව ඇමතිතුමා කතා කරා. අපි සෑම කෙනෙක්ම කිසිම පක්ෂභේදයක් නැතුව මේ අවස්ථාවේදී මේ මහාචාර්ය සේනක බිබිල මැතිතුමන්ගේ අදහස වෙච්ච මේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය බිහි කිරීමේ කටයුත්තද අපි සෑම කෙනෙක්ම අද්දෙකම ඔසවලා අපේ සහයෝගය ලබලා දුන්නා. ඒ කටයුතු යම් පමණකට පසුගිය වසරේ අකර්මණ්‍ය වෙලා තිබුණත් අපි දන්නවා අලුත් පාලන අධිකාරියත් එක්ක එහි කටයුතු යම් පමණකට ඉදිරියට යනවා. ඒ වගේම තමයි අපි සඳහන් කරනවා ඖෂධ වර්ග 48ක මිල පසුගිය කාලේ අඩු කරා. අපි ඒක හොඳ කාරණයක් හැටියට දකිනවා. මීඩියම් ප්‍රයිස් එක අරගෙන ඒක හොඳ කාරණයක්. හැබැයි මෙහිදී ගෞරව ඇමතිතුමනි සඳහන් කරන්නට අවශ්‍ය කාරණේ තමයි මේ පාලන මිලට ලබා දෙන්නට බැරි ගුණාත්මක තත්වයෙන් ඉහළ ඖෂධ කීපයක් තිබෙනවා. ඒක නිෂ්පාදිත රට අනුව ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය අනුව මේ ලංකාවේ තිබෙන වෙළඳපොලේ තත්වය අනුව සමහරක් විට යුරෝපයේ නිෂ්පාදනය කරන බෙහෙතක් ඇමරිකාවේ නිෂ්පාදනය කරන බෙහෙතක් ඔයි පාර්ලිමේන්තුවට දෙන්න බැරි වෙයි. එහිදී තිබෙන ගැටලුව තමයි මෙතෙක්කල් වෛද්‍යවරු බෙහෙත් නියම කරේ රෝගියාගේ සමාජ තත්ත්වය ගැන දැනගෙන හොඳටම මේ යම්කිසි රෝගී තත්ත්වයක් වෙනුවෙන් හොඳින්ම වැඩ කළ හැකියි කියලා විශ්වාස කරන හොඳින්ම ප්‍රතිබලදායකයි කියලා හිතන ඖෂධය තමයි වෛද්‍යවරු නියම කරේ. එහෙදි අපි තමුන්නාසකෙන් තමුන්නාසර යෝජනා කරනවා මේ වැඩිම ඖෂධ සමහරක් විට මේ පාර්ලිමේන්තුවට දෙන්න බැරි ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ ඇති. එවැනි ඖෂධ කාණ්ඩ කිහිපයක් හඳුනගෙන ජෙනරික් නාමය අනුව ඔබතුමා ආණ්ඩුව මගින් අදාළ මුදල් අදාළ සමාගම් සමග සාකච්ඡා කරලා අදාළ මුදල පියවා දෙන්නට රාජ්‍ය මගින් කටයුතු කරන්න. තෝරාගත් කාණ්ඩ 3-4ක් වෙනුවෙන් ඖෂධ 3-4ක් වෛද්‍යවරුන්ගේ ඖෂධ නියාමන අධිකාරියට අනුමැති ඇතිව කටයුතු කරලා ඒ මුදල ලබා දුන්නේ නැත්නම් ඔබතුමා දැනටමත් සඳහන් කළ ඖෂධ වර්ග 3ක් හෝ 4ක් වෙළඳපොලේ සොයා ගන්නට නැති බව. මේක ප්‍රායෝගික තත්ත්වයක්. මොකද සමහරක් විට මේ නියම කරන මුදලට ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ බෙහෙතක් ලබා දෙන්න බැරි වෙයි. ඒ නිසා එවැනි ඖෂධ වර්ග වෙළඳපොලේ රඳවා ගන්නට. මොකද අපි දන්නවා සෑම රෝගියෙකුටම හොඳම බෙහෙත දෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් හොඳම බෙහෙත දෙන්නට සමහරක් විට බැරි වෙයි. මොකද මේ හා සම්බන්ධ පිරිවැය නිසා. නමුත් අපි උත්සාහ කරන්නට අවශ්‍යයි මෙහිදී සිදුවන හානි අවම කරගන්න. ඒ නිසා අපි යෝජනා කරනවා තෝරාගත් කාණ්ඩ කිහිපයක් සඳහා ඔවුන්ට වෙළඳපොලේ රැඳී සිටින්නට නොහැකියාවක් තිබෙනවා නම් ප්‍රායෝගිකව ඒ මුදල රජය මගින් ලබා දෙන්නට කියන යෝජනාව අපි මේ අවස්ථාවේදී ගරු ඇමතිතුමාගෙන් කරනවා. ඒ වගේම තමයි ඔබතුමා සඳහන් කළ කාරණය
ගන්නම්. හැබැයි අපි මේකට පාදක කරගත්තේ IMS එක, ඉන්ටර්නැෂනල්
මෙඩිකල්
සර්විස් එක. එතකොට IHP එක, ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් පොලිසීස් උත් කියලා තියෙනවා. මේක ඉතාමත්ම හොඳම නිවැරදි ක්‍රමය අපි පාවිච්චි කරලා තියෙන කියලා. දැන් මේකේ හැටියට නම් එකක්වත් නිෂ්පාදන වියදමට වඩා පහළ ගිහිලා නැහැ. නමුත් ඒගොල්ලන්ට සමහරුන්ට තියෙනවා විශාල ප්‍රශ්නේ මේ තරම් එකක්. දැන් රුපියල් 22 එක්තරා බෙහෙතක් තමුන්නාසි දන්නවා අපි දැන් ඒක විකුණන්නේ රුපියල් 4ට. එතකොට කොහොමද මෙච්චරකල් මෙච්චර විශාල ලාභයක් ගත්තේ කියන ඒ ප්‍රශ්නෙට ඒගොල්ලන්ට මුණ දෙන්නේ. අන්න ඒක තියෙනවා.
නෑ එමතුන ඔබතුමා කියන කාරණේ හරි. හැබැයි ඒ දැනට අපි දන්නවා වර්තමාන තත්ත්වයට ඔවුන් මුදල අඩු කරාට ඔබතුමා ඒකට ග්‍රේස් පීරියඩ් එකක් දුන්නේ නෑ. ඒක අඩුවක් ඇත්තටම. මේක අඩු කරාට ඔවුන්ට ඒක පවත්වාගෙන යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා. මොකද ඔවුන්ගේ තිබෙන තොග අවසන් වන තෙක් සමහරකට ඔවුන් මේ මුදලටද ඊට පස්සේ ඇතිවන තත්ත්වය තමයි ඒක ඔබතුමාට විරුද්ධ පියවරක් හැටියට නෙවෙයි. ඔව්.
නමුත් ඒගොල්ලෝ ඖෂධ වැඩි කරනකොට ග්‍රේස් පීරියඩ් இல்லන්නේ
නෑනේ. නෑ හරි ඒක
හරි. ඒක වහම ක්‍රියාත්මක කරනවා.
ඒක
ලාභ ලැබලා තියෙන්නේ
ඒක. ඒක තමයි ඔබතුමාට කියන්නේ කතා කරලා තෝරාගත් බෙහෙත් වර්ග 3-4ක් වෙනුවෙන් අවශ්‍ය මුදල ප්‍රායෝගිකව උන්ට වෙළඳපොලේ රැඳී සිටින්න බැරණ එක ලබා දෙන්නට කියන කාරණේ අපි අදහස් කරයි. ඒත් එක්කම අපි සඳහන් කරන්නට අවශ්‍යයි මේ ඔබතුමා සඳහන් කළ කාරණේ අර ට්‍රයිට්‍රොක්සිමැබ් කියන බෙහෙත පිළිබඳව කාර්යය ලංකාවේ ආందోලනාත්මක තත්ත්වයට පත්වෙච්ච කාරණයක්. එෙහිදී ලංකාවේ පිළිකාරෝහල වෛද්‍යවරු අලුතෙන් හඳුන්වා දුන්න ඖෂධය යම් පමණකට පාවිච්චි කිරීම ප්‍රතික්ෂේප කරනවා අපි දන්නවා. එහිදී පාදක වෙච්ච කාරණය තමයි ඇමතුමනි මේ අලුත් ඒකට පාදක වෙච්ච කාරණය තමයි අලුතෙන් හඳුන්වා දීපු ඖෂධය රුසියාවේ හැරෙන්න ලෝකේ වෙනත් රටවල භාවිතා නොකිරීම. අනෙත් ඖෂධය මිලෙන් වැඩි වුණාට ලෝකේ රටවල් ගන්න ලෝකේ ප්‍රමුඛ පෙළේ රටවල් සියල්ලටම සියල්ලෙහිම භාවිතා වෙච්ච ඖෂධයක්. එහිදී මෙහිදී කළ යුතු කාරණේ වන්නේ විනිවිද පැනනසලු භාවෙන් මේ කටයුත්ත සිද්ධ වෙනවනම් මං හිතන්නේ මේ ගැටලුව මතු වෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම කියනවා පළවෙනි බෙහෙතේ මුදල වැඩි. හැබැයි දෙවෙනි බෙහෙත ගේනකොට
ඖෂධයක් මේ වෙනකොට මේක බයෝසිමිලද
කියලා.
හරිනේ. ඒක බයෝසිමිලද කියන එක බැලුවේ යුරෝපියන් ස්ටෑන්ඩඩ් එක අනුව. එතකොට ඒක පළවෙනි. දෙවෙනි එක බලනවා මේක කොහෙද තියෙන්නේ. ඉස්සෙල්ලාම තිබෙන මේක සාධකයේ තමයි ඒක නිෂ්පාදනය කරන රටේ කොච්චරක් මේක විකිනෙනවද. කොච්චරක් ඒකේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද. ඒ ඔක්කොම බලලා මේක පිළි අරගෙන
තියෙනවා. ඔබතුමා එහෙම කියනවා නම් හොඳයි. හැබැයි අපි දන්න තරමින් මේ බයෝසිමිලර් ප්‍රොඩක්ට්ස් වලට මීට කලින් ලියාපදිංචි ලබා දීමෙන් මේ ගැටලුව මතු වුණා. භාවිතාව පිළිබඳ බොහොම පැහැදිලි ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒ කාරණයක් මීට වඩා ගැඹුරින් විමසලා බලලා අපි අනුමාන අපි නොබියව කියනවා මේ එක ඖෂධයක් පමණක් තියෙන මොනොපොලි එක කඩන්ට අවශ්‍ය එක කිසි ගැටලුවක් නැහැ. හැබැයි එහෙම කරනකොට තත්ත්වයෙන් උසස් ගුණාත්මක ඖෂධයක් මේකට ඒ සබ්ස්ටිටියුට් එකට අරගෙන එන්න කියලා කාරණේ අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි අපි මේ අවස්ථාවේදී කරුණක් සඳහන් කරන්නට අවශ්‍යයි අර සයිත මාළඹේ වෛද්‍ය පීඩය පිළිබඳව අපි පසුගිය කාලේ දිගටම අපි මම කියන්න අවශ්‍යයි වෛද්‍යවරයෙක් හැටියට මම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ නැහැ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යයි අපේ රටේ දරුවෝ පිටරටකට ගිහිල්ලා කොහේ හරි ඉන්දියාවේ හරි නේපාලේ හරි ගිහිල්ලා වෛද්‍ය උපාධිය අරන්ගෙන යන්නට වඩා ලංකාවේ වෛද්‍ය උපාධිය ගන්න පුළුවන් නම් හොඳයි ලංකාවේ විශ්වවිද්‍යාලකින්. හැබැයි ඒකට MBBS ශ්‍රී ලංකා කියලා හරි MBBS මාළඹේ ශ්‍රී ලංකා කියලා හරි දෙකට අපි තරයේ විරුද්ධභාවය මතුව ප්‍රකාශ කරන්න අවශ්‍යයි. මේ වෛද්‍ය පීඨය පටන් ගන්නකොට ඒක පටන් ගත්තේ රුසියානු විශ්වවිද්‍යාලයකට අනුබද්ධ කරලා. ඒක කිසි ගැටලුවක් නැහැ. රුසියානු MD උපාධිය ලබා දෙනවා. ඊට පස්සේ දරුවා ඇක්සිටන් විභාගට වාඩි වෙනවා ඇතකොට මේ කාරණ බොහම විනිවිධ පැරැසුළු භාවෙන් සිද්ධ වෙනවා ඇක්සිටන් විභාග කරලා පාස්නං වෛද්‍යසේවයට යනවා ෆේල් නම් ආයි ඇක්සිටන් කරනවා මෙතෙක්කල් ක්‍රියාත්මක වෙච්ච ක්‍රමවේද ඒකයි මේකේ මේක ගැටලුව මතු වෙලා තිබෙන්නේ අද අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු මේ සිසු දරුවන් සෑම කෙනෙක්ව බාරට බහලා තියෙන්නේ මේකට MBBS ශ්‍රී ලංකා කියන උපාධි ධාතුව දෙන නිසා අපි කියනවා බීකෝම් උපාධිය ලංකාවේ පෞද්ගලික ආයතනකින් දෙන්නේ නැහැ බීඑස්සී එක ලංකාවේ පෞද්ගලික ආයතනයක් දෙන්නේ නැහැ ලංකාවේ බීඑස්සී එක බීකෝම් ඩිග්‍රී එක දෙන්නේ නැහැ බීඑස්සී එක දෙන්නේ නැහැ බැචලර් ඔෆ් ආර්ට්ස් මේ ඩිග්‍රී එක දෙන්නේ නැහැ එහෙනම් MBBS උපාධිය විතරක් මෙහෙම පෞද්ගලික ආයතනකින් දෙනකොට මේ දරුවෝ නැගින්න එක සාධාරණයි එනිසා අපි අදටත් යෝජනා කරන්න ඔබතුමා යෝජනා කරන්න කරුණා කරලා මේ විශ්වවිද්‍යාල නැවත වතාවක් රොයල්ටි එකක් ලොකු මුදලක් කැයි නමුත් ඒ මුදල ඔවුන්ට ලබා දෙන්න පුළුවන් විදේශ විශ්වවිද්‍යාලයට අනුබද්ධ කරන්න. ඔවුන්ගේ ස්ටෑන්ඩඩ්ස් හොඳ නම් විදේශ විශ්වවිද්‍යාලයකට මේක අනුබද්ධ කරලා ඒ විදේශ විශ්වවිද්‍යාල උපාධිය ලබලා දීලා මේ දරුවන්ට X16 විභාගය කරන්ට වාඩි වෙන්න අවස්ථාව දෙන්නේ ඊටාම හොඳ විනිවිද පැනසුළු භාවයේ කටයුත්තක්. ඒ නිසා අපි යෝජනා කරනවා මේ අද තියෙන ශිෂ්‍ය උද්ඝෝෂණ වලට ප්‍රමුඛම කාරණය වෙලා තියෙන සාධක වෙලා තියෙන්නේ මේ මාළඹේ උපාධි ප්‍රදාන ආයතනය. ඒ නිසා ඒක ආරම්භක අවස්ථාවේ තිබුණු තත්වෙටම නැවත ගෙනිච්චා නම් මේ ගැටලුව මතුවෙන්නේ නැහැ කියන කාරණය අපි ඔබතුමාට යෝජනා කරනවා. ඒ වගේම තමයි ඩෙංගු තත්ත්වය පිළිබඳව ඔබතුමා කතා කරා නැවත වතාවක් පසුගිය වසරේ දැනට වාර්තා වෙලා තියෙන විදිහට 50,000ක් ඩෙංගු රෝගී තත්ත්වර ගොදුරු වෙලා තිබෙනවා. අපි දැකපු කාරණයක් තමයි රෝහල් වල මේ ඩෙංගු චක්‍රය ක්‍රියාත්මක වෙනකොට රෝහල් වල රෝගීන් සෑම රෝහලකම ඉන්නේ නිරාවරණය වෙලා net එකක් නැතුව. ඒ නිසා අපි රෝහල් ලවට එක රෝගියෙක්ගෙන් රුධිරය අරගෙන අනිත් වාහකයා අනිත් රෝගියා ළඟට යනකොට නැත්නම් නිරෝගී පුද්ගලයෙක් ළඟට යනකොට අපි බොහොම පැහැදිලිව දැකලා තිබෙනවා මේ රෝගියේ බෝවිමේ තත්ත්වය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සෑම ඩෙංගු රෝගියෙකුටම රෝහලේදී net එකක් පාවිච්චි කරන්න අවශ්‍ය උපදෙස් ලබා දෙන්නේ කියලා අපි ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. එහෙම වුණොත් මේක බෝවිම වළක්වා ගන්න පුළුවන්. Honorable Deputy Chairman of Committees, I would like to speak a few words about the elderly population of Sri Lanka. It was reported during last 5-6 years that Sri Lanka has one of the fastest aging populations in the world. So it had been growing significantly and we today have about more than 20% of our population reaching beyond 65 years. With that, it was lamented by Honorable Minister that we have a significant rise of the non-communicable diseases of this country. So it is in the form of hypertension, diabetes mellitus, and also heart diseases, cerebrovascular accidents, and cancer, and so forth. We commend the fact that the ministry had taken a lot of initiatives to encounter and to tackle prevention and treatment of non-communicable diseases of this country. But it is important that at this moment of time to highlight, even though we have paid a lot of attention to hypertension, the diabetes mellitus, and also about the other circulatory-related disorders, we have paid less attention towards the psychiatric illnesses, including dementia, Alzheimer's, and Parkinsonism. And also, it is important to mention the fact that the treatment centers are greatly centered around in the urban areas. Now we see the disease pattern. Our demography is changing, and with that, we see a transition of the disease pattern. But important factor here is that we do not... The success story of the Sri Lankan health sector was because of the fact that we have a great delivery system in relation to primary health care. But today, we don't see that in relation to non-communicable disease control and prevention, prevention and treatment. So it is...
Honorable Member, you have 2 minutes.
Fine, okay, thank you. So it's because of that reason, we see a great disparity of distribution of services and the resources amongst the rural and urban sectors. Because of that reason, we see a lot of patients, they do bypass, they are primary healthcare institution, they do bypass the rural hospital, they do bypass the base hospital, and they certain times bypass the district hospital and come to the general hospital or the other tertiary care institutions like teaching hospitals to seek treatment. As Minister illustrated in his speech, if we can establish a system of referring patients from the peripheral hospitals to the central hospital or the general hospital, the teaching hospitals, we can reduce the numbers at the general hospitals. We have seen patients who seek treatment for minor illnesses like cough and cold certain times come to the teaching hospital. So there has to be effective referral system to ensure that patients do not bypass the hospitals. How can we do that? We have to have a system of standard operational practices in this country. like nice guidelines in United Kingdom or in America. So if you have the standard operational procedures, if you have a laid down system of treating patients for different conditions, once the condition is diagnosed, patients would be convinced that they would be given the same treatment at the hospital, or whether it's peripheral or at the teaching hospital. If you can curtail numbers by that nature, we should be able to provide better treatment for the non-communicable diseases and the highly specialized sectors at the teaching hospitals. We know however much we do to get a neurosurgical procedure done for a bypass surgery, for a kidney procedure, or even for that matter, to see an endocrinologist, we have to come to a tertiary care center. But if we can generalize these services to ensure that we treat a higher number of patients, we should be able to further strengthen the services that have been provided by the Sri Lankan Health Services. Thank you very much for the time given.
Garu Anand Kumar Srimanthuma Mulasana Ganna.
Ratana Swamin Vahanse. Vahanse Minadi Pahite in Hamdane.
Oh, Mr. Garu. Garu Sabapartu.
All please. Garu Rajasena Matama.
Mention about the NCDs. That's why we have set up the, 842 healthy lifestyle centers and 906 well women clinics throughout the country. That is what we are going to do on what you said is to spread out the periphery.
Garu Swamin. Saukya Matyan se Vaishir se atte mang adhas kipya dakwana kemati. Manghitan mati tami simita kaale ati ne palamuyemma api dakunu aasi aave atule api wagi adayam tatte ati ne ratwale ka api saapeksha vargana bailuot. Garu sabapari tumani api saukya tatte itama jivita apekshava saha apita vasangata roga patirimene karana sambandhen api itama honda tanaka pavatin ekena diunu rataka mattamata api yavilla thina ekagema api vaidyawurunta saha kalamanakarithwata isudivanta wenno ona visheshayenma pahugiya avurudu 10 15 tula rohalwa pawathina pirisidu kamaha piliwila apada mataka api punchi kale rohalaka thibicha durgandaya sanipa araksha patten thibicha gatalu ada hungad durata විශන් දිල තිනවා. ඒ තමයි අපේ තියෙන සුබවාදී පැත්ත. මා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ ශිර්ෂයටදී කතා කිරීමේදී මා ඉතාම කැමතියි කියන්න මේ වෛද්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය ඉතා වැදගත් කොටසක් තමයි අපි සාකච්ඡා කරොත් අපේ පරිසර පද්ධතිය. අපි කොහොමද අපේ වටපිටාව පවත්වා ගන්න අපේ ඇලදොල අපේ කාණු පද්ධතිය ඒ වගේම අපේ ගස්කොලන් මේ පරිසර පද්ධතියේ ප්‍රයත්න අපේ සෞඛ්‍යයට ඉතාම වැදගත් වෙන නිසා මම හිතනවා මේක ඉතාම වැදගත් කාරණයක් හැටියට එක කාරණයකට මම අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම අපි බේත් හේත් කරනවා ඩයලිසිස් මැෂින් ගෙනන එක ගැන රෝහල් ව්‍යාප්ත කිරීම අද විශාල වශයෙන් අපි දන්නවා හැම නගරිකම උපනගරිකම පෞද්ගලික රෝහල් හැදීගෙන යනවා. අපිට වැඩිම පේන්නේ සායන මොනවාද දියවැඩිය රෝගීන් පරීක්ෂා කරන තැන්. අද ලංකාවේ මම කිව්ව සාපේක්ෂව අපි හොඳයි කියලා කිව්වට අනිත් පැත්තෙන් ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වාර්තා අරගෙන බැලුවට පස්සේ අපේ රටේ සෑහෙන ජන අනුපාතයක් දියවැඩිය රෝගය සහ වෙනත් බෝ නොවන රෝගවලින් විශාල වශයෙන් පෙළමින් පවතිනවා. මේ තත්ත්වයට මුහුණ දීම සඳහා මා දකින්නේ පළවෙනි කාරණය තමයි අපේ ආහාර සංස්කෘතිය ආහාර රටාවල ඇති කරගන්නව වෙනස. මේ පළවෙනි ප්‍රශ්නේ විසඳන්න පුළුවන් විශාල දැනුවත් කිරීමකින් දෙවෙනි ප්‍රශ්නයට තාක්ෂණික සහ විශාල කැපකිරීමක් කරන්න අපට සිද්ධ වෙනවා. ඒ පිළිබඳව අවසාන විනාඩියේදී කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ ඉතාම වැදගත් කාරණයක් තමයි අපේ සනීප ආරක්ෂාව, අපේ ඇවතුම් පැවතුම්, අපේ ආචාර සීලී හැසිරි ආචාර ධර්ම. මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ පාසල් ශිෂ්‍යයන්ට සනීප ආරක්ෂාව සම්බන්ධයෙන් ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීම ඉතාම වැදගත් වෙනවා. අපේ නියපොත්ත කොහොමද පවතින්නේ, අපේ අතපය සෝදගන්නේ කොහොමද, මේක අපි පුංචි කාලේ මේක තිබුණා. මේ සනීප ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාම කාර්යක්ෂම මම හිතනවා වැඩපිළිවෙලක් අපි හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඊටත් වඩා මම අවධාරණය කරන්න කැමති මේ ලෙඩ රෝග සම්බන්ධයෙන් ඉතාම වැදගත් කාරණේ ව්‍යායාම. අපේ ජීවන චර්යාව කොයි විදිහටද පවතින්නේ? අද අපි හදලා තියෙන මේ අධ්‍යාපන ක්‍රමය පිළිවෙල සියල්ලම හදලා තියෙන මිනිසුන්ට නිකන් නේ. අද අපි අරගෙන බැලුවොත් අපේ නිලධාරීන් දිහා බැලුවොත්, ඔවුන්ගේ ශරීර ස්කන්ධය දිහා බැලුවොත්, ඔවුන්ගේ බර දිහා බැලුවොත් හුඟක් වැඩි. අත වශයෙන්ම මධ්‍යම පන්තික සමාජ ස්තරය ගත්තොත් ඔවුන්ගේ බඩ, ඔවුන්ගේ ඇඟේ තියෙන තෙල් ගතිය බැලුවම සම්පූර්ණ රෝගී පෙනුමක් අපේ ජනතාවගේ තියෙන්නේ. එකහඳ මංහිතන මේකෙන් අපට මිදෙනනම් විධිමත් ව්‍යායාම හඳුන්වාදීම අවශ්‍යයෙනවා. අපි දන්න ඉන්දියාවේ යෝග කියන එක ජාත්‍යන්තර අන්තර්ජාතික වසයෙන් ඔවුන් හඳුනගත යෝග දිනයක් කියලා. අද රටේ රැල්ලක් විදිට යනවා චීන වගේ රටවල් තයිජි වගේ දේවල් විශාල වශයෙන් ජනතාවගේ ජීවන රටාවක් බවට පරිවර්තනය කළ තිනවා. මම හිතනවා මම මේලා සෞඛ්‍යමතුමාට යෝජනා කරනවා ඉතා ඉක්මනින්ම අපි සෑම රෝහලකම මිනිසුන්ට ව්‍යායාම කිරීමට උගන්වන මධ්‍යස්ථාන හැදීම ඉතාම අවශ්‍යයි. අපි ලෙඩ වුණාට පස්සේ අපේ අපිට වෙනත් විශේෂයෙන්ම අපේ බයිපාස් කරන්න සිද්ධ වෙන විශාල වශයෙන් මෙයා හුඟක් අපට වළක්ව ගන්න පුළුවන් අපේ ව්‍යායාම පද්ධතියකින් මේ ඇති වෙන රෝග සෑහෙන ප්‍රමාණයක් අපට අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මම විශේෂයෙන්ම අවධාරණය කරන්න කැමති වෛද්‍ය ක්‍රමවල අන්තර් සම්බන්ධතාවය. අපිට මතක අපි පුංචි කාලේ ඉස්සෙල්ලම ගියේ අපේ හැම ගමකම වගේ ඒ කාලේ වික්‍රමාරච්චි වෙද මහත්තය ආරම්භ කරපු ආයුර්වේදයේ ප්‍රබෝධය නිසා හැම ගමකම ගම්පහ වේශාලාවක් වුණා. අපි ඉස්කෝලේ අවුරුදු 3-5 අපි දැනගත්තේ ගම්පහ කියන නම අපේ බේස් සාපුවත් එක්ක. ඒ වගේ අපි ඉස්සෙල්ල ගියේ ඒකට. ඒ නිසා අද මම හිතනවා මේ දේශීය වෙදකම ඒ වගේම ආයුර්වේදය යුනානි සිද්ධ ඒ වගේම හෝමියෝපති මේ සියල්ලම එකිනෙකට අන්තර් සම්බන්ධයක් ඇති කර ගැනීම ඉතා වැදගත් වෙනවා.
අවසාන විනාඩිය හැමදෙනා
විශේෂයෙන්ම අපි ඒක යෝජනා කරලා තනවා. මම අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි අවධානය යොමු කරන්න කැමති ආහාර රට මම අමරතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා ඒක අධිකාරිය තින්නෙත් එතුමා යටතේමයි. අද කන පළතුරු වර්ගවල අපේ බීමවල පැණි කොච්චර තියෙනවද රසකාරක කොච්චර තියෙනවද ඒක කොච්චර ශරීරයට අහිත කරද කියලා ඒක නිර්ණය කිරීම මේ ලෙඩ රෝග වළක්වා ගැනීමද ඉතාම වැදගත් වෙනවා. මම ස්තුතිවන්ත වෙනවා අමරතුමා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන්. ඒ වගේම එතුමාගේ කාලය ඇතුලේ අපි කරපු සේනක බිබිලේ ප්‍රතිපත්ති ගැන අපි හැමදාම කතා කරා. අද මම එතුමාට ස්තුතිවන්ත වෙනවා ඒක ප්‍රායෝගික කිරීම ගැන. ගරු සභාපතිතුමනි අවසාන විනාඩියදී මම කියන්න කැමතියි අපි මේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ගත වැදගත් තීරණයක් ග්ලයිපොසෙට් තහනම් කිරීම. අද අහනවා අපේ මම ඉතාම කනගාටු වෙනවා මේ ජනතා විමුක්තිපරේ නායක අනුරු කුමාර දිසානායක මහත්තුමා එතුමා කතා කරන මම හිතේ නැ මේක තහනම් කරේ කොහොමද කියලා. එතුමා කියනවා මේ ග්ලයිපොසෙට් තහනම් කිරීම මනස්ගතයක් කියලා. නමුත් ලෝකයේ අද යුරෝපා සංගමේ පාර්ලිමේන්තු සැසිවාරයේ දීර්ඝ සාකච්ඡා තුන ග්ලයිපොසෙට් තහනම් කිරීම මුළු යුරෝපයේ තුලම තහනම් කරන්නේ කොහොමද කියලා. සමහර රටවල් දැනටමත් ඒක සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙනවා. ඉන්දියාවේ සමහර ප්‍රාන්ත තහනම් කරලා තියෙනවා. ඉතින් ජනාධිපති ගිය ආණ්ඩුව යටතේ WHO එකේ වාර්තාව යටතේ අපි කෘෂි රසායන ද්‍රව්‍ය හයක් තහනම් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒකේ නිර්දේශ වෙලා තිබුණ ග්ලයිපොසෙට් තහනම් කරන්න කියලා. නමුත් අවාසනාවට වගේ උදේ තහනම් කරපු එක තීරණයක් ගත්තට ඒක ක්‍රියාවට නගන්න බැරි වුණා. ඉතින් මම විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණෙන් අහ බලාපොරොත්තුුනේ ග්ලයිපොසෙට් තහනම් කරා මේ වගේ යෝධ බහුජාතික සමාගමක් මුළු ආසියාවම වෙලාගෙන ජාවාරමක් විදිහට මේක කරද්දී ඒකට එරෙහිව ලෝකේ ප්‍රගතිය වන්දනාශීවා වගේ දවැන්ත රසායන විද්‍යාව පිළිබඳ විශාල උද්භිද විද්‍යාව පිළිබඳ විශාල උපාධි තියෙන විද්වතුන් මේ පිළිබඳ මත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ලෝකේ මේ පිළිබඳ සංවාදයක් තියෙනවා. විශේෂයෙන්ම World According to Monsanto කියන පොත ඒකේ පොත විතරක් නෙවෙයි ඒකේ තියෙන පිටු 300ක් විතර වෙන මේ පොතත් ඒ වගේම ඒකේ වීඩියෝ ડોකියුමන්ටරි එක මම හිතන්නේ බැලුවොත් මේ හැමදේම YouTube එකේ තියෙන මේක බලන්න පුළුවන්. මම පුදුම වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ වගේ මම ඒ ඕගොල්ලෝ ඔවුන්ගේ බලාපොරොත්තුනේ මම හිතුව ග්ලයිපොසෙට් තහනම් කරාම ආණ්ඩුවට විශාල ප්‍රශංසාවක් වුන් ලබා දෙයි කියලා. මොකද ලෝකෙම ප්‍රගතිශීලී ව්‍යාපාරද ඒකත් එක ඉන්නේ. මම හිතනවා ගරු සභාපතිතුමනි අවසාන කරන අවසාන තප්පර කීපේ අපි විශේෂම රසායනික පොහොර ලෝකෙම අද මේ ගැන අපි අස්සම් කරලා තිනවා 2012 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග අපි සස්ටේනබල් ඇග්‍රිකල්චර් වලට යනවා කියලා. ඒ කියන්නේ පරිසර හිතකාමී ගොවිතැනට යනවා කියලා. ඉතින් අපි ඒ අනුව තමයි ආණ්ඩුව තීරණ අරන් තියෙන්නේ. ඒ වගේම දසවිධ ප්‍රතිපත්ති අපි කොහොමද ඊළඟට කියනවා පාරම්පරික විවගා කිරීම වණක් කල්පිතයලු. අපි කියලා නැහැ සම්පූර්ණයෙන්ම මේ පාරම්පරික විවලට යන්න කියලා. අපි ඒකේ හඳුනාගත්ත ප්‍රවේද 30% පමණ වැඩි කරගන්න කියලා තමයි අපි තීන්දුව ගත්තේ. මේ පාර අපි වස විසින්තර ගොවිතැන කරන්නේ සම්පූර්ණයෙන්ම මේ පාරම්පරික බීජවල නෙමෙයි. ඒ නිසා මේ අපි සනීප ආරක්ෂා සම්බන්ධයෙන් මම අමෘතුමාට කියන්නේ කැමති ආහාර රටාවේ ඇති කරන විප්ලවය බහුජාතික සමාගම් එක කරන අරගලයක් ඒක. ඒ අරගලයේදී විශේෂයෙන්ම ග්ලයිපොසෙට් තහනම් කිරීම මේ රටේ ගත්ත විප්ලවීය ක්‍රියාමාර්ගය. මම කියන පිඩෙල් ක්‍රස්තෝ සමරන චේගුවේර වර්ෂපදා සමරන කියුබාවෙන්වත් මේ අයට ඉගෙන ගන්නයි කියලා මම මේ අවස්ථාවේදී
මගේ
කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි. Honorable Mamai Senadhiraja, you have 20 minutes. Sorry, 18 minutes.
That is, I'll take 18 minutes out of 20.
Yeah, you have given 2 minutes to Honorable Ashwin Marasinghe.
Okay. Sabaki Taramadang Hind Rupanavar Hale. Ippaludu Swadhara Turai Amichinudia விவாதம் இடம்பெற்றுக் கொண்டிருக்கின்றது. சுகாதாரத்துறை மிகவும் முக்கியம் வாய்ந்த ஒரு துறையாக இருக்கின்றது. குறிப்பாக வடக்கு கிழக்கு மாநிலங்கள் எடுத்துக்கொண்டால், ஆலனி பற்றாக்குறை மருத்துவர்கள், தாதிகள், நர்சஸ், அங்கே பொறியியல் ஊழியர்கள் பல வகையிலும் மிக குறைந்த அளவில் பற்றாக்குறையாக இருப்பதை நீங்கள் அறிவீர்கள். இதற்கு பொறுப்பாக இருக்கின்ற அமைச்சர் அவர் இந்த பிரச்சனைகளை அங்கு அறிந்தவராக இருக்கின்றார். அதைவிட எங்கள் கோரிக்கைகளை அவர் மதித்து முடிந்த அளவுக்கு நிறைவேற்றுவதில் ஆர்வம் கொண்டு பல திட்டங்களை நிறைவேற்றியிருப்பதை நாங்கள் நன்றியோடு எடுத்துரைக்க விரும்புகிறோம். நான் இந்த வேளையில் மிக முக்கியமாக அனைத்து மருத்துவமனைகளிலும் சுகாதார ஊழியர்கள், லேபரர்ஸ், அவர்கள் பல இடங்களில் தற்காலிகமாக வேலை செய்து வருவதை நீங்கள் அறிவீர்கள். பல மருத்துவமனைகளிலே அந்த ஊழியர்கள் நீண்ட காலமாக வேலை செய்து வந்தும் மிகவும் முக்கியமான கடமைகளில் அவர்கள் அந்த மருத்துவமனைகளில் ஈடுபட்டு வந்தும் அவர்கள் நிரந்தரமாக்கப்படவில்லை என்ற ஒரு பெரிய குறை இருக்கின்றது. அதற்கு ஊழியர்களை நியமனம் செய்கின்ற கார்டு கமிஷன் அனுமதி வழி
சென்ட்ரல் கவர்மெண்ட் As I was appointed as the Minister of Health in, I think, 2 weeks' time, I made everybody permanent. Okay. But there was a problem where certain people didn't have the basic qualifications, right? Even that I sent a cabinet paper that it was not approved to appoint those people. So then I told your provincial minister to do the same thing for the most of the people in the provincial sector. I don't know, that has not happened. That
yes.
is why
thank you very much for your response, yeah. Honorable Minister. Then we thank you your efforts to action to permanent position and appoint them as permanent laborers. அடுத்ததாக மாகாண சபை அமைச்சர் என்னிடம் ஒரு வேண்டுகோளை விடுத்து தந்திருக்கின்றார். உங்களிடம் ஒப்படைத்து பேச வேண்டும் என்று நான் நினைக்கிறேன். நாங்கள் இந்த சந்தர்ப்பத்தில் அதை பற்றி நான் குறிப்பிடுகிறேன். நாங்கள் மாகாண சபையினுடைய அமைச்சர்கள் சுகாதாரத்துறைக்கு பொறுப்பாக இருக்கின்றவர்களை நாங்கள் அழைத்து வந்து உங்களுடன் பேசுவதற்கு நாங்கள் ஆயத்தமாக இருக்கின்றோம். இரண்டாவதாக, எங்களுடைய வடக்கு கிழக்கு மாகாணங்களில் ஊழியர்கள், அதாவது தொழிலாளர்கள் போன்றவர்களை கூட நியமிப்பதில் ஒரு நடைமுறை பின்பற்றப்படாமல் இருப்பதை எங்களுடைய பாராளுமன்ற உறுப்பினர்கள் பலர் குறைபட்டு உங்களிடம் பேசுவதற்கு விரும்புகிறார்கள். எத்தனை பேர்
in the central government, the provision is there for the O level 6 subjects with 2 credits, but in the provincial council they have provision to appoint the even over who have passed 8th standard, they can appoint.
Yeah, that is correct. Yes, I accept your position to appoint who are eligible to eligible passing that DCOL and appoint that central government places. That's correct. ஆனால் எங்களுடைய பாராளுமன்ற உறுப்பினர்கள் இப்பொழுது என்னிடத்திலே குறைபட்டுக் கொண்ட விடயம் என்னவென்றால், இந்த சிற்று ஊழியர்களை நியமிக்கின்ற விடயத்தில் எங்களுடைய பாராளுமன்ற உறுப்பினர்களை கலந்து பேசியோ அல்லது அவர்கள் கொடுக்கின்ற பெயர்களையோ அவருடைய தராதரத்தை கொண்டு நியமனம் செய்யவில்லை என்று ஒரு பாரிய குறைய அவர்கள் என்னிடம் பேசியிருக்கின்றார்கள். நான் சொன்னேன், இப்பொழுது பேசுவதையும் விட எங்களுடைய பல குறைகளை நாங்கள் அமைச்சரவையுடன் பிரதமரிடம் ஜனாதிபதியுடன் பேச வேண்டி இருக்கின்றது. ஆனால் திரு ராஜித சுகாதார அமைச்சர் அவர் அதிகமாக இந்த பிரச்சனைகளை தெரிந்து கொண்டவர். அவர்களோடு நாங்கள் தனியாக ஒரு முறை எங்களுடைய பாராளுமன்ற உறுப்பினர்களுடைய குறைகளையும் பரிசீலித்து நாங்கள் உங்களிடம் அந்த பிரச்சனைகளை பேசி ஒரு தீர்வுக்கு வர வேண்டும்.
That about 25 people have been given from the northern province, but if you have any more people, if you can get me the list, then I can do the needful.
That's simultaneously that members of parliament from the eastern province representing our party also have some claim and complaint to me. Because of that, I asked them. A lot of issues they have in their mind and the letter. I think we'll get an appointment with you and discuss the matter and take a decision on this.
Or consult the members and get me the list.
That's right. That's it. Thank you very much. அடுத்ததாக என்னுடைய பிரதேசத்திலே இருக்கின்ற தெல்லிப்படை ஆதார வைத்தியசாலையை தரம் உயர்த்த வேண்டும் என்றும் இங்கே ஒரு வேண்டுகோள் அதற்கான ஆதாரங்கள் ஆவணங்களுடன் என்னிடம் தந்திருக்கின்றார்கள். நாங்கள் உங்களை சந்தித்து பேசுகின்ற பொழுது தருவோம். அங்கே பல மருத்துவமனைகள் யாழ்ப்பாண மாவட்டத்திலே போதுரா வைத்தியசாலைக்கு அடுத்ததாக தெல்லிப்பளை, சாவகச்சேரி, சங்கானை, பருத்தித்துறை போன்ற மருத்துவமனைகள், கிளிநொச்சியிலே இருக்கின்ற வைத்தியசாலை, இவைகள் முக்கியமாக இருக்கின்றன. நீண்ட காலமாக எங்களுடைய பிரதேசங்களிலே போர் நடைபெற்ற காரணத்தினால் அந்த குறைகள் தீர்க்கப்படாமல் இருக்கின்றது. இப்பொழுது நீங்கள் அந்த பொறுப்பில் இருப்பதை நாங்கள் மகிழ்ச்சி அடைகின்றோம். அந்த பரிசீலித்து குறிப்பாக நான் இந்த படிவத்தை நான் வேண்டுமானால் உங்களிடம் ஒரு மற்றவர்களும் எங்களுடைய பாராளுமன்ற பிரதிநிதிகள் சந்திக்கின்ற பொழுது அதை உங்களிடம் ஒப்படைக்கலாம். அது போன்ற வேண்டுகோள்களை நாங்கள் ஒப்படைக்கின்றோம். தெல்லிப்பளை அங்கு மெடிக்கல் சூப்பரிண்டென்ட் ரீஜனல் டைரக்டர் ஆஃப் ஹெல்த் சர்வீசஸ் டாக்டர் இடி தேவனேசன் அவர்கள் இந்த விண்ணப்பத்தை தங்கள் தெல்லிப்பளை மருத்துவமனை தரம் உயர்த்தப்பட்டு அதுக்குரிய ஆதாரம் நிறைய சம்பந்தப்பட்ட நிர்வாக கட்டமைப்பு அங்கே இருக்கிறது, அதனை தரம் உயர்த்த வேண்டும் என்று கேட்டதையும் நான் ஏனைய மருத்துவமனைகளுடைய வேண்டுகோளோடு அந்த ஆவணத்தையும் உங்களுக்கு நான் ஒப்படைக்க விரும்புகின்றேன். நாங்கள் சந்தித்து பேசலாம்.
Honorable Minister, last year and this year, we have allocated money, the most of the money allocated to Western Province. Second is North.
Yes, I thank you to allocate sufficient money to the Jaffna Teaching Hospital for expansion work for the four-story building and other equipments. I think thank you very much. அடுத்ததாக யாழ்ப்பாணத்திலே யாழ்ப்பாண நகரத்தை அணிய பிரதேசங்களிலே நீண்ட காலமாக ஒரு வேண்டுகோள் விடுக்கப்பட்டு வந்திருக்கிறது. குழந்தைகள் மருத்துவமனை ஒன்றை அமைக்க வேண்டும் என்று அதற்காக ஒரு தேவையான நிலத்தை பெற்றுக் கொடுக்கலாம். அல்லது நான் சில சந்தர்ப்பத்துக்கு முதல் சில மாதங்களுக்கு முன்னர் ஒரு யோசனையை எங்களுடைய ஒருங்கிணைப்பு கூட்டத்திலே நான் வைத்தேன். யாழ்ப்பாண நகரத்துக்குள்ளே ஆர்டிஏக்கு கூட அந்த நகர நிர்மாணத்துறைக்கு கூட தெரியாமல் யூடிஏக்கு தெரியாமல் அங்கே ஒரு சிறைச்சாலை கட்டப்பட்டிருக்கின்றது. அது நகரத்துக்குள்ளே அந்த சிறைச்சாலையினுடைய நிர்மாணம் அவசியமற்றது, அநியாயமான செலவுமாக இருக்கின்றது. அவர்கள் இப்பொழுது பல கோடி பணத்தை கேட்கின்றார்கள் அதை மீள திருத்தி அமைப்பதற்காக. நான் அந்த சந்தர்ப்பத்திலே டிடிசி எங்களுடைய ஒருங்கிணைப்பு கூட்டத்திலே கேட்டுக்கொண்டேன் எங்களுடைய மருத்துவர்களை அந்த செலவழிக்கப்படுகிற பணத்தை நாங்கள் தூரமான இடத்தில் ஒரு சிறைச்சாலை அமைக்கலாம், நகரத்திலே யாழ்ப்பாணம் போதனா வைத்தியசாலைக்கு அட்மிட்டாக இடத்திலே இந்த குழந்தைகளுக்கான மருத்துவமனை ஒன்று நிறுவுவதற்கு அந்த இடத்தை பயன்படுத்தலாமா என்ற ஒரு கேள்வியை நாங்கள் மருத்துவர்களிடத்திலே கேட்டிருக்கின்றோம். அவர்கள் ஆலோசித்து சொல்வதாக சொல்லி இருக்கின்றார்கள். அதை பற்றியும் நாங்கள் பேச வேண்டியிருக்கின்றோம். அடுத்ததாக இங்கே ஒரு கடிதம் எனக்கு தரப்பட்டிருக்கின்றது. ஜாஃப்னா டயபெட்டிஸ் அசோசியேஷன் அது நவம்பர் மாதத்திலே அதை ஒரு நீரழிவு மாதமாக நவம்பர் மாதத்தை நீரழிவு மாதமாக பிறப்பட்ட கோரிக்கை. அது இப்பொழுது நவம்பர் மாதம் முடிந்துவிட்டாலும் அடுத்த ஆண்டில் த ஹெல்த் மினிஸ்டர் மினிஸ்டர் ஆஃப் ஹெல்த் த ரிக்வெஸ்ட் டு டிக்ளேர் த நவம்பர் மந்த் ஆஸ் ஏ டயபிட்டிஸ் அவேர்னஸ் மந்த். அதனுடைய தலைவர் இந்த கடிதத்தை உங்களிடம் ஒப்படைத்து அப்படி அடுத்த ஆண்டுக்காக நீரழிவு மாதம் என்று இரண்டால் மொத்த சனத்தொகையிலே 15% மேற்பட்டவர்கள் நினைக்கின்ற பாராளுமன்ற உறுப்பினர்களிலேயே பெரும்பாலானவர்கள் இந்த நீரிழிவினாலே பாதிக்கப்பட்டிருப்பவர்களை எங்களுக்கு தெரியும். அதன்படியால் இந்த கோரிக்கையும் நீங்கள் ஏற்றுக்கொண்டு அடுத்த நவம்பர் மாதத்தை நீரிழிவு மாதமாக அதற்கு தேவையான அறிவிப்புகள் அதற்கான செயற்பாடுகளை நீங்கள் முன்னெடுக்க வேண்டும் என்று நான் கேட்டுக்கொள்கின்றேன். அடுத்தபடியாக யாழ்ப்பாணத்திலே நீங்கள் எடுத்த நடவடிக்கை அதற்கு முன்னிருந்த நடவடிக்கைகள் தாதிகளுடைய நியமனம் அவர்கள் விஞ்ஞான பாடங்களில் சித்தியடையாத காரணத்தினால் நாங்கள் உங்களிடம் பேசிய பொழுது நீங்கள் அதற்கான பொறுப்பு கூறியிருக்கின்றீர்கள். நாங்கள் இப்பொழுது பல்கலைக்கழகங்களிலே மிகவும் முக்கியமாக 60-65% மாணவர்கள் கலைப்பீடங்களுக்கு தெரிவு செய்யப்படுவதில் இருந்து ஒரு முழுமையான மாற்றம் ஏற்பட வேண்டும். உதாரணமாக பல நாடுகளில் இந்தியாவிலும் கூட மருத்துவ பாடங்கள் MBBS பாடங்கள் அதோடு த கனெக்டட் ரிலேட்டிவ் சப்ஜெக்ட்ஸ் 7-8 பாடங்கள் கற்பித்தலை உங்களுக்கு நாங்கள் குறிப்பிடலாம், நீங்கள் தெரிந்திருப்பீர்கள். அதே போல இந்த நர்ஸ் துறையிலும் நவீனமான பல பாடத்திட்டங்கள் இருக்கின்றன. அவைகளை எங்களுடைய மாணவர்கள் 60-65% விஞ்ஞான பாடங்களுக்கு தொழில்நுட்ப பாடங்களுக்கு அதைவிட வர்த்தகத்துறைக்கு பல்கலைக்கழக தேர்வுகளிலே 65% அந்த துறைகளுக்கு கலைப்பிடத்திலிருந்து மாற்ற வேண்டும், அதற்கான வழிகாட்டல்கள் வேண்டும் என்று நாங்கள் கோருகின்ற பொழுது இந்த விடயங்களை நீங்கள் உங்களுடைய அமைச்சரவையில் அதாவது நீங்களும் கல்வித்துறை சார்ந்த அமைச்சர் உயர்கல்வி அமைச்சர் அதை நான் நினைக்கிறேன் அவருடைய அமைச்சரவை நான் பேசியிருக்கின்றேன். சுகாதாரத்துறையிலும் பல பாடத்திட்டங்கள் இன்றைய விஞ்ஞான அல்லது மக்களுடைய விருத்தியடைந்த மருத்துவ நடைமுறைகளுக்கு ஏற்றவாறு பாடத்திட்டங்களிலும் பல்கலைக்கழகத்திற்கு தேர்ந்தெடுக்கப்படுகிறதுக்கு MBBS மட்டுமல்ல ஏனைய ரிலேட்டட் சப்ஜெக்ட்ஸ் அதுக்கு இணைந்த பாடத்திட்டங்களை இந்த உங்களுடைய சுவாசிலே பல்கலைக்கழக உயர்கல்விக்கு கற்றலுக்காக பட்டம் பெறுவதற்காக அது இன்றைக்கு அதிகமான தேவையாக இருக்கின்றது. ஏனைய பல துறைகளுக்கும் அதையும் நீங்கள் மனதிலே கொண்டு அந்த பாடங்களை சுவாசி செய்ய வேண்டும், பல்கலைக்கழகத்தில் படிப்பதற்கான திட்டங்களில் அதை இணைத்துக் கொள்ள வேண்டும் என்று நான் கேட்டுக் கொள்கின்றேன். அதுபடியால் நான் இந்த நேரத்தில் அதிகமாக எடுக்கவில்லை, எங்களுடைய பாராளுமன்ற உறுப்பினர்கள் என்னுடைய எஞ்சிய நேரத்தை பயன்படுத்த வேண்டும், கிழக்கு மாகாண உறுப்பினர்கள் தாங்கள் பேச வேண்டும் என்று கேட்டிருக்கின்றார்கள். குறிப்பாக நாங்கள் இந்த பாராளுமன்றம் 10-ஆம் தேதிக்கு முன்னர் உங்களிடம் ஒரு நேரத்தை எடுத்து எங்களுடைய குறைகள் கொண்டிருக்கின்ற தங்களுடைய பிரதேசத்தினுடைய பிரச்சனைகள் மருத்துவமனைகள் ஆளணி போன்ற விடயங்களில் நாங்கள் ஒரு நேரத்தில் உங்களோடு பேசுவதற்கு நீங்கள் ஒரு சந்தர்ப்பத்தை தருவீர்கள் என்று கூறி நான் விடைபெற்றுக் கொள்கிறேன். நன்றி.
தேங்க்யூ. கரு காவிந்த ஜாயவர்தன மந்திரித்துமா புதுமான வினாடி பகாய்
சபாபத்துமணி விசேஷம் கரு அமத்துமாட் அப்படி ஸ்தூதிவாந்த வேண்டோனா கம்பா டிஸ்ட்ரிக்டே அப்பே ஜனதா வெனுவேன் ගියවර 2016 වසරේදී මීගමු ප්‍රදේශයේ මීගමු රෝහල ප්‍රතිසංස්කරණය කරන්නට අපිට මුදල් ලබා දීමත් විශේෂයෙන්ම එම රෝහල කඩා වැටෙන්න ඔන්න මෙන්න තිබුණු අවස්ථාවකදී ඒ ප්‍රතිසංස්කරණය කරන්නට එතුමා මැදිහත් වීමත් ඒ වගේම අද දිනේ ඔබ දන්නවා ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම කුඩා දරුවන් 11%කට වැඩි ප්‍රමාණයක් අද මන්දපෝෂණයෙන් මේ රටේ මන්දපෝෂණයෙන් පෙළෙනවා ඔවුන්ට අවශ්‍ය කරන පෝෂණය ලබා දීම සඳහා අද දින අතිගරු ජනාධිපතිතුමාගේත් ඒ වගේම ගරු රාජසේනරත්න සෞඛ්‍ය අමාත්‍යතුමාගේත් ප්‍රධානත්වයෙන් ජායල ප්‍රදේශයේ මගේ ගමේ අද ත්‍රිපෝෂ ආයතනයට අලුත් අංගණයක් එකතු කරා. මම දන්නේ රුපියල් මිලියන 700කට වැඩි ප්‍රමාණයක් රජයේ මුදල් රාජ්‍ය මුදල් එතුමන්ලා එකතු කරා. ලක්ෂ 24කට වැඩි ප්‍රමාණයකට අවශ්‍ය කරන පෝෂණය ලබා දීම සඳහා ඒ ආදරණීය මව්වරුන්ට ඒ දරුවන්ට ඒ වැඩපිළිවෙල අද සකස් කරලා තියෙනවා. ඒ වගේම අපි හිතන්නේ මේ අමාත්‍යාංශයත් මේ ඇමතිවරයාත් රැඩිකල් වෙනසක් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ රටේ තරුණ තරුණියන් තරුණෙක් හැටියට මාත් විශ්වාස කරනවා මේ තරුණයන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. ගරු සභාපතිතුමනි මේ දුම් වැටි වලට බදු ගහලා 90%ක බද්දක් අය කරලා විශේෂයෙන්ම 80%ක මේ රූපමය අවවාද සහිත සිගරට් පැකට්ටුවක් යෝජනා කරලා මම හිතන්නේ මේ රටට අවශ්‍ය කරන ඒ සෞඛ්‍යයට තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙල අමාත්‍යංශ වෙතින් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍යයට තිත තියන්නට, ඒ වගේම මත්පැන් අලවිය අඩු කරන්නට අවශ්‍ය කරන වැඩසටහන කරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි අද අත්‍යවශ්‍ය ඖෂධවල මිල අඩු කරලා තියෙනවා. මම හිතන්නේ මේක ජයග්‍රහණයක් හැටියට තමයි අපි දකින්නේ. ඒ වගේම විශේෂයෙන්ම මැලේරියාව බරව මෙවැනි රෝග අද රටින් තුරන් කරලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි රේබීස්, කන්ජෙනිටල් හර්පීස්, HIV, ඩෙංගු අද අඩු කරමින් ඒකට අවශ්‍ය කරන ඒ සියල්ලක්ම අමාත්‍යාංශ විසින් කරගෙන යනවා. ඉතින් මම හිතන්නේ මේක රටට ජයග්‍රහණයක් හැටියට තමයි දකින්නේ. අද සමහරක් මන්ත්‍රීවරුණන් කතා කරන මේ ගෙවන වාට්ටු පිළිබඳව. ඉතින් අපි කියන්න කැමති හිස්සර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් තමයි මේ ගෙවන වාට්ටු ගැන අහන්න ඕනේ. මොකද එතුමා තමයි වැඩිපුරම මර්චන් වෝඩ් එකේ ඉන්නේ කියන එක නම් අපි දන්න කාරණයක්. ඒ වගේම මේ හෙද අභ්‍යාස වැඩසටහනට රුපියල් මිලියන 100ක් වෙන් කළා තියෙනවා. ඒ වගේම වකුගඩු රෝග සහ බෝනවන රෝග පරීක්ෂණය සඳහා නැෂනල් සයන්ස් ෆවුන්ඩේෂන් එකට රුපියල් මිලියන 100ක් වෙන් කළා තියෙනවා. ඒ වගේම ටෙලි මෙඩිසින් ප්‍රෝග්‍රෑම් වැඩසටහන ආරම්භ කරන්න යෝජනා කරලා තියෙනවා. මම හිතන්නේ මේ තාක්ෂණයත් එක්ක දියුණු වෙන ලෝකේ අද මේ වැඩපිළිවෙල සකස් කරමින් යනවා. ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි අද ගරු අතිගරු ජනාධිපතිතුමත් එක්ක අපි සාකච්ඡා කරන මොහොතේදී එතුමා ප්‍රකාශ කරා එතුමාගේ සිහිනයක් වෙලා තියෙනවා කියලා මේ සේලයින් ලංකාව තුල නිෂ්පාදනය කරන්න ඒ වැඩපිළිවෙල. ඉතින් මම විශ්වාස කරනවා එතුමාගේ ඒ සිහිනය සැබෑ වෙයි කියන කාරණයක්. ඒ වගේම මම හිතන්නේ මේ සෞඛ්‍ය ශාස්ත්‍රයට අවශ්‍ය කරන යාන්ත්‍රණය තමයි අපේ ගරු මේ අමාත්‍ය රාජිත් සේනාරත්න මැතිතුමා අපිට හඳුන්වා දුන්නේ. මේ යාන්ත්‍රණය නැතුව එදා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉබාගාතේ ගියා. නමුත් මේ රටට අවශ්‍ය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය කරන යාන්ත්‍රණය එතුමා ඇති කළා. ඒ ඇති කරද්දී අපි දැක්කා එතුමාට කොච්චර ගැහුවද කියන එක. අපි දන්නවා GMO එක මුලදිම එතුමාට ගහන්න පටන් ගත්තා. ඒ වගේම විපක්ෂයෙන් ගැහුවා. ඒ නමුත් එතුමා නිර්භීතව මේ අමාත්‍යාංශයට අවශ්‍ය කරන මේ නිදා සෞඛ්‍යට අවශ්‍ය කරන යාන්ත්‍රණය ඇති කරා. දැන් අද ඒ යාන්ත්‍රණයත් එක්ක ඉදිරියට යන්නට පුළුවන්. ඒ වගේම
ඔබතුමාට තව විනාඩියයි තියෙන්නේ
කරමු. I would like to say at the same time 1 minute lot of countries especially USA most of the state and especially Europe have legalized medical herb sativa and I think even for Sri Lanka for cancer patients if we can introduce medical herb sativa I think it's a good thing because now lot of countries are introducing this kind of herb and thank you very much.
Thank you. Garu Piyala Nishantha Mantrituma, ubathumara vinari 12.
Mulusuna hobawana Garu Sabhapathitumani mama visheshayenma godak satutu wenawa 2017 me ayawaya thula mage aasane niyojane karana ape hitawat garu amaathya Rajya Senaratna amaathyatumage me සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව කතා කරන්න ලැබීම පිළිබඳව. ඒ පිළිබඳව ඔබතුමාටත් ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයටත් මගේ ගෞරවනීය ප්‍රණාමයේ ස්තුතිය පුද කරමු. ඒ වගේම ගරු සභාපතිතුමනි අද වෙනකොට අපි ඉතාමත්ම සතුටටපත් වෙනවා ලෝක සෞඛ්‍ය දර්ශකයත් එක්ක යම් මට්ටමේ ඉහළට මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඔසවා තැබීමට ගරු අමාත්‍යතුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ගන්න ඒ කැපවීමට අපි අපේ ගෞරවනීය ප්‍රණාමයේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරමු. ඒ වගේම කියන්න ඕනේ ඕනෑම දෙයක් කෙටි කාලීනව සිද්ධ වෙන්නේ නැහැ. අපේ ගරු ඇමතිතුමා පැහැදිලිවම දන්නවා. එතුමා අපේ ආණ්ඩුවේ ඉන්නේ නැද්දි බේරුවල ආසනේ ප්‍රමුඛ කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ කාලේ ඉතා විශාල මුදලක් සංවර්ධනයට ලබා දුන්නා. ඒක අපි පැහැදිලිව අපේ හෘද සාක්ෂියට එකව දන්නවා. එනිසා මේ දීර්ඝ කාලේ මං කියන්නේ මේ රාජපක්ෂ පාලන කාලේ විතරක් නෙවෙයි දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රමානුකූලව ඇවිල්ලා තමයි අද එතුමාගේ යම් දක්ෂතාවයක් එක්ක අද මෙවැනි මට්ටමේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ තැනක් හිමි වෙන්නේ. ඒක නිසා මම නැවතත් අපේ ගරු ඇමැත්තුමාට මගේ ගෞරවනීය ප්‍රණාමයේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම පළාත් සභාව නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් හැටියට ගරු සභාපතිතුමනි මම පැහැදිලිවම දන්නවා මේ පළාත් සභාවේ තියෙන මුදල් කප්පාදුවත් එක්ක අද ග්‍රාමීය රෝහල්වල තත්ත්වය මං හිතන්නේ 2017 වෙනකොට ගරු ඇමැතිතුමා මොනතරම් මධ්‍යම රජයෙන් උදව් ලබා දෙන්න උත්සාහ ගත්තත් දැඩි අර්බුදයකට යන ලකුණු පහළ වෙලා තියෙනවා. දැන් අපි ගත්තන් පස්සේ ප්‍රාග්ධන මුදල් බස්නාහිර පළාත් සභාව විතරක් ඒ කියන්නේ වැඩ කරන්න දෙන මේ මධ්‍යම රජයෙන් පළාත් සභාවට වැඩ කරන්න දෙන මුදල් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල 2016 දී බටහිර වෛද්‍යට විතරක් මිලියන 650ක් ලබා දීලා තිනවා. ඒ 2017 දී සඳහන් වෙන්නේ මිලියන 130යි ගරු සභාපතිතුමනි. ඒ වගේම දේශීය වෛද්‍ය කාර්යයන් වෙනුවෙන් 2016 දී මිලියන 110ක් ලබා දීලා 2017 දී මිලියන 12 දක්වා මෙය පල්ලෙහාට වැටිලා තියෙනවා. ඉතින් පුංචි ගැටලුවක් තියෙනවා. මම මේ පළාත් සභාවේ අද උදේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුන්න සංඛ්‍යා ලේකනත් එක්ක ගරු ඇමතුමනි මම මේ කතා කරන්නේ. ඒ මේ தත්ත්වයේ උඩ ඔබතුමා ගන්න උත්සාහය සැබෑ ලෙසම සාර්ථක වෙයිද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. අද මේ වන විට පළාත් සභාවේ ඉන්න මහ ඇමතිවරු පළාත් සභාවේ ඉන්න මන්ත්‍රීවරු මේ සියලු දෙනාම දැඩි විරෝධයක් මේ අයවැයට ඉදිරිපත් කරනවා. ඇයි ඒ අයවැයට ඉදිරිපත් කරන්නේ? පළාත් සභාව අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් තමයි වැඩිම මුදල් වෙන් කරන්නේ. නමුත් ඒ මුදල් වෙන් නොවීම නිසා මම හිතන්නේ ඉතාමත්ම අපහසුතාවයට පත් වෙනවා. ඒ වගේම තමයි අපි පැහැදිලිව දන්නවා මෙතුමා අපි සන්තෝෂ වෙනවා ඖෂධ වර්ග 48ක් මුදල් ඒ බෙහෙත්වල මිල අඩු කරලා ජනතාවට සහන දෙන්න ලබා දීපු වැඩපිළිවෙල පිළිබඳව. ඒ වගේම තමයි අද මේ වන විට එදිනෙදා පාවිච්චි වෙන ඖෂධ සංඛ්‍යාව 350කට වැඩි සංඛ්‍යාවක් තියෙනවා. මෙහෙම 350කට වැඩි සංඛ්‍යාවක් තියෙනවා 48ක් අඩු කරනවා කියලා අද මුළු රටේම තාප්පයක් ගානේ ප්‍රචාරක වැඩපිළිවෙලක් අරන් ගිලා පෝස්ටර් අලවලා තිනවා. ඊළඟට රූපවාහිනිය ගත්තොත් ඒ රූපවාහිනිය දැන්වීම ප්‍රචාරය කරනවා. හැබැයි මට මතක් වෙන්නේ ගරු ඇමතිතුමා ඒ දවස්වල මේ නාස්තිය දූෂණයට විරුද්ධව කතා කරපු ගරු අමාත්‍යතුමෙක්. නමුත් අද වෙනකොට මං හිතන්නේ ජනතා මුදල් කාබාසිනිය කරන මට්ටමට මේ සිද්ධියත් එක්ක ඇති වෙලා තියෙනවා. ඊළඟට ගරු සභාපතිතුමනි අපි මේ රටේ සෞඛ්‍ය ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපිට තියෙන ප්‍රධාන ගැටලුවක් බේරුවල ආසනය ගැන කතා කරන්න ඕනේ. දැන් බේරුවල ආසනයේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත්ම නරක අතට පිරීලා තියෙනවා. මම මේක ගරු ඇමතිතුමාට චෝදනා කරනව නෙවෙයි. හැබැයි අද වෙනකොට යහපාලට සම්බන්ධ වෙච්ච නාගරික මන්ත්‍රීවරේ මේ ටැබ්ලට් වර්ග ගංජා ඒ වගේ මත්ද්‍රව්‍ය ඒ වගේම නීති විරෝධී සිගරට් ගෙන්නලා ඇමතිතුමත් එක්ක බොහොම සමීප මන්ත්‍රීවරේ එතුමාගේ නමත් පාවිච්චි කරගෙන සමහර අවස්ථා වලදී කටයුතු කරනවා. ඒ නිසා අද බේරුවල ආසනයේ ජනතාව විතරක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව තුළ මේ කියන මන්ත්‍රීවරයා පිළිබඳ දැඩි අප්‍රසාදයක් තියෙනවා. මෙහෙන් එක පැත්තකින් රාජිත් සේනාරත්න අපේ සෞඛ්‍ය ඇමතිතුමා දුම්වැටි පාලනය කරලා මේ දුමෙන් තොර සමාජය බිහි කරලා හොඳ සෞඛ්‍ය සම්පන්න ජනතාව බිහි කරන්න කටයුතු කරනකොට එතුමාගේ ළඟම ඉන්න ඒ යහපාලට සම්බන්ධ ඒ මන්ත්‍රීතුමා මේ රටේ අපේ තරුණ පරපුර විනාශ කරන වැඩපිළිවෙල දියත් කරලා තියෙනවා. ඒක නිසා මම හිතනවා මේ සිකරට් එක පමණක් නෙවෙයි මෙන්න මේ කටයුතුත් ඉටු කරන්න කියලා. මේ මිල ගණන් වෙනස් කිරීමේ දැන්වීම මේ තියෙන්නේ ඔක්තෝබර් 4 වෙනිදා 2016 ගරු සභාපතිතුමනි මෙහි තියෙනවා ඩන්නිල් ස්විච් ඒ සිකරට් පෙට්ටියක මිල රුපියල් 900යි ඔක්තෝබර් මාසේ. හැබැයි ඒකම නොවැම්බර් මාසේ පළවෙනිදා වෙනකොට මේ 1100 දක්වා ගරු ඇමතිතුමා සම්බන්ධ වෙලා වැඩි කරලා තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා. හැබැයි ඒ වගේම තවත් තැන් කීපයක තියෙනවා මේ සිලොන් ටොබෙකෝ කම්පැනියේ දැන්වීම වගේක් මේ කැප්ටන් කියන සිගරට් එක එදා ඔක්තෝබර් මාසෙත් රුපියල් 400යි මේ වැඩි වුණාට පස්සේ නොවැම්බර් මාසෙත් රුපියල් 400යි මෙතන තියෙන දෙබිඩි පිළිවෙත පිළිබඳව යම් කිසි සැකයක් තියෙනවා. එහෙනම් අර සිගරට් එක සහ බීඩී අතර තියෙන ගැටලුව මම හිතන්නේ ඒ සැකේ තමයි අපිට ඇති වෙන්නේ. යහපාලනේ සමහර නායකයෝ ඉඳගෙන යම් යම් කර්මාන්තවල යෙදෙනකොට ඒ කර්මාන්තවලට බදු අය කිරීම ඒ වගේ දේවල් වැට් එක ඒ දේවල් මොනවත් නැහැ. ඉතින් මෙන්න මෙවැනි තත්ත්වයක් තියෙනවා. ඒක නිසා අපි කියන්නේ අසුභවාදීව හැම දෙයක්ම බලන්න ඕනේ නැහැ. අපිට සෞඛ්‍ය ශේත්‍රයේ ගරු ඇමතිතුමා ප්‍රමුඛ අපේ මේ රජය යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා නම් ඒකට සම්පූර්ණ සහයෝගය දෙන්න අපි කැමතියි. මොකද මේ රටේ හොඳ සෞඛ්‍ය සම්පන්න ජනතාව ජීවත් වෙනවා නම් මම හිතනවා අපි ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම දන්න දෙයක් තමයි අද වෙනකොට මේ අයවැය යෝජනා තුල බරපතල යෝජනා කීපයක් මතුවෙමින් පවතිනවා. පළවෙනි එක තමයි පුජ්ජලික අංශය සමග එකතු වී රජය මගින් පාලනය වන රෝහල් තුල ගෙවන වාට්ටු ඇති කිරීම. මම හිතන්නේ ගරු ඇමතිතුමා මේ සම්බන්ධව කතා කරා. අපි බලාපොරොත්තු වෙන මොකද මම හිතන්නේ මෙතන ඉන්න අපි මම නවක මන්ත්‍රීවරයෙක් වුණාට මේ ඉන්න ගොඩාක් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු දන්නෝ එතුමා අපේ ආණ්ඩුව තුල ඉඳගෙනත් මම හිතන්නේ ඔවැනිම කතා කීපයක් කරා ඒ ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මම හිතන්නේ හොඳයි කියලයි අදහස. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ඒ දවස්වල ওই විදිහට අපි හාගෙන ඉන්න විදිහටම මේ කතා අහගෙන ඉන්න ඇති. හැබැයි මම එකක් දන්නෝ රාජිත ඇමතිතුමා කියන්නේ බොහොම දක්ෂ ඇමතිවරයෙක්. එතුමා යම් කිසි දෙයක් ක්‍රියාත්මක කරන්න උත්සාහ ගත්තොත් ඒ ක්‍රියාත්මක කරන කෙනෙක්. මම හිතනවා ඒ ක්‍රියාත්මක කරන්න ඔහුට යහපාලන නායකයෝ හයිය දෙයි කියන ලොකු විශ්වාසයක් අපි තුල තියෙනවා.
තව විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට.
ඒ වගේම ඊළඟ දෙවැනි කාර්යය තමයි රජයේ රෝහල් තුල රෝග විනිශ්චය කර ගැනීම සඳහා රසායනාගාර පිහිටවීමට පුජ්‍යලික අංශයට අවස්ථාව ලබා දීම. මේක හරියට අපි දකින්නේ මේ ගරු සභාපතිතුමනි පෞද්ගලිකකරණයට බොහොම කෙමින් කෙමින් ලංවෙන ලකුණු තමයි පහළ වෙමින් යන්නේ. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම කියන මේවැනි දේවල් එක්ක බලනකොට ටිකක් බය හිතෙන තත්ත්වයක් උදා වෙනවා. ඊළඟට රෝගියාට බිල්පතක් ලබා දීම. ඒ වගේම තමයි පාසල් දරුවන්ට රක්ෂණය හඳුන්වා දීම. මේ ඉතාමත් හොඳයි. රුපියල් බිලියන 2.7ක් වෙන් කරලා තියෙනවා. හැබැයි මෙය කුමන රක්ෂණ සමාගමකට දෙන්නේ කියන එක පිළිබඳව තමයි තියෙන සැකේ. ඊට පස්සේ ඒ කොමිස් මුදල් කොයි කොයි ආකාරයට බෙදී යයිද කියන එක පිළිබඳවත් තියෙන. මොකද මේ ජනතාවගේ මුදල් නිසා. ඒ වගේම අපි හැම වෙලාවෙම කියන්නේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගරු සභාපතිතුමනි ඉතාමත්ම ලොකු වෙහෙසක් ගන්නවා මේ දුම්මැටි විරෝධී ව්‍යාපාරේ ක්‍රියාත්මක කරගෙන යන්න. ඒට මම හිතන්නේ ලොකු හයියක් රාජ්‍ය සේනාරත් ඇමතිතුමා ලබා දෙනවා. ඒ ලබා දෙනකොට අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි එදා කතා කරේ කන්ටේනර් පිටින් මත්ද්‍රව්‍ය මේ රටට එනවා කියලා. හැබැයි දැන් නැව් පිටින් එනවා. මේක නවත්ත ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ තත්ත්වෙ උඩ අපි පැහැදිලිවම දන්න තරුණ මන්ත්‍රීවරු හැටියට අද අස්සක් මුල්ලක් නැර මේ තත්ත්වෙ උදා වෙලා තියෙනවා. මම ඒකයි කිව්වේ දැන් සිගරට් භාවිතය අඩු කරන්න ගිහිල්ලා මේ කැප්ටන් කියන සිගරට් එක මේ සිගරට් පෙට්ටිය මේ හරියට මද්‍රව්‍ය බොහොම වේගෙන් ව්‍යාප්ත වෙනා වගේ ගම් තුල ව්‍යාප්ත වෙන මට්ටමක් උදා වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිමින් විශේෂයෙන්ම මේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුල මම හිතන්නේ යම් යම් ගැටලු ඇති වුණත් විශේෂයෙන්ම නිලධාරීන් ඒ වගේම ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ සියලු දෙනා මම හිතන්නේ ලොකු උත්සාහයක් ගන්නවා. අපි හැම වෙලාවම දන්නවා අද වෙනකොට අපේ රෝහල්වල තත්ත්වය තිබුණට වඩා ගරු අමාත්‍යතුමනේ ඉතාමත්ම හොඳ මට්ටමක් උදා වෙලා තියෙනවා. මම බේරුවල ඒ වගේම දර්ගා නගරය සහ අලුත්ජම රෝහල් පරීක්ෂා කරනකොට ඔබතුමා මේ ඊයේ පෙරේද වෙනකොට එහෙට අවශ්‍ය කරන ඖෂධ වර්ග ටික ලබා දීලා ඒ වගේම යම් කිසි භෞතික සම්පත් ටික ලබා දීලා ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔබතුමාට පූර්ණ සහයෝගය ලබා දෙනවා.
අවසන් කරන්න ඔබතුමා.
ඉතින් ඒක නිසා අපි හොඳ දේ හොඳ විදියට දකින්න වගේම හැබැයි ගරු ඇමතුමනි මං ඉස්සෙල්ලා එල්ල කරපු චෝදනා බොහොම සත්‍යභාවයෙන් ඉදිරිපත් කරපු දේවල් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. අපි මේ දුම්පානය සිගරට් එකෙන් විතරක් අයින් කරාට වැඩක් නැහැ. ඊට වඩා දරුණු විදියට මත්පෙති මත්ද්‍රව්‍ය ඒ වගේම නීති විරෝධි සිගරට් අද බේරුව ලාසනේ පුරා ක්‍රියාත්මක වෙලා තිනෝ. එය කලුතර දිස්ත්‍රික්කේ පුරා ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙල දැනටත් ක්‍රියාත්මක කරමින් යනවා. ඒ නිසා මේ தත්ත්වය වළක්වා ගැනීමට කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිමින් මම නිහඬව බොහොම ස්තුතියි.
ගරු සුදර්ශනී ෆර්නැන්ඩෝ පෙරේරා ඇමතිතුමිය විනාඩි 19 ඔබතුමීට. ගරු සුදර්ශනී ෆර්නැන්ඩෝ පෙරේරා ඇමතිතුමිය. කොඩක් කිනු තාම මයික් එක දීලා නැහැ. සුදර්ශනී ෆර්නැන්ඩෝ පෙරේරා ඇමතිතුමිය. අපේ ලයිස්ට් එකේ ඔබතුමින් නම තියෙනවා ප්‍රශ්න නැහැ.
මට තවත් අවස්ථාවක් දෙනවා වගේ කතා කරන්න මගේ මයික්‍රෝෆෝනේ තාමත් ඔන් එකේ
තියෙන්නේ.
කතා කරන්න පුළුවන් අපේ අධිකරු ජනාධිපතිතුමත් මේ ස්ථානට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කැප්ටන් සිගරට් එක පිළිබඳව ගොඩක් තව කතා කරන්න පුළුවන්.
පියල් නිශාන්ත මන්ත්‍රීතුමා කතා කළ අවසානයි එතන ඔෆ් කරලා කරුණා කළා. හරි.
බොහොම ස්තුතියි. මම හිතන්නේ අපි සන්තෝෂ වෙනවා අපි අද විපක්ෂයේ මන්ත්‍රීතුමාලා වුණත් අද ඇත්ත ඇති සැටියෙන් කතා කරලා ආණ්ඩුවේ හොඳ වැඩපිළිවෙල අගය කිරීමකට ලක් කරනවා. මම හිතන්නේ ඒක තමයි විය යුත්තේ. ඒ නිසා අපි ආරාධනා කරනවා එහා පැත්තේ යන කාලේ නාස්ති කරන්නේ නැතුව අපිත් එක්ක එකතුලා රටට වැඩ කරන්න හොඳ ස්වර්ණමය අවස්ථාවක් උදා වෙලා තියෙනවා. අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඔව්. ඉතින් දැන් අපි ඇත්තටම මේ මේ අයවැයෙන් යෝජනා වෙලා තියෙනවා මේ දුම්කොළ සමාගමෙන් කෝටි 50ක් අරගෙන දුම්කොළ විරෝධී වැඩසටහන් කරන්න කියලා. මම සන්තෝෂ වෙනවා අපේ රාජිත සේනාරත්න ඇමතිතුමා එතුමා සම්පූර්ණයෙන්ම දැඩිව මේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මමත් එතුමාට ඒක තමයි ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාට අපි මොකද අතිගරු ජනාධිපතිතුමා තමයි මේ රටේ සෞඛ්‍ය අමාත්‍යතුමා හැටියට මේ දුම් වැටියට එරෙහිව විශාල වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුවේ. ඒ නිසා අපිත් මමත් මම වෛද්‍යවරියක් හැටියට දැඩිව ඉතාමත්ම පිළිකුල් සහගතව මේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. මොකද අතිගරු ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට මම හිතන්නේ ඒ වගේම රටේ ජනාධිපතිතුමා හැටියට අද ලෝකේම ප්‍රශංසාව එතුමාට ලැබිලා තියෙනවා. මේ දුම්කල වලට විරුද්ධව ඉතාමත්ම දැඩිව ඒ බැමි තිබිච්ච බැමි කඩා බිඳලා දාලා එතුමා මම හිතන්නේ විශාල කාර්යභාරයක් කෙරුවා. නීති පැනෙව්වා. විශේෂයෙන්ම සිගරට් පැකට්ටුවක රූප රාමෝ 180ක් ගේන්න කියලා එතුමාට බොහොම ඒ නිසා අපි ඇත්තටම සන්තෝෂ වෙනවා අතිගරු ජනාධිපතිතුමා එක ප්‍රතික්ෂේප කරලා ඒ පිළිබඳව පැහැදිලි මතවාදයක් රටට රාජිත සේනාරත්න මැතිතුමා ප්‍රකාශ කෙරුවා. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා එදා සෞඛ්‍ය අමාත්‍යතුමා හැටියට ගරු අපේ අතිගරු ජනාධිපතිතුමා ගෙන ගිය වැඩපිළිවෙල අද ඉදිරියට ශක්තිමත්ව වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමාත් ගෙන යන එක පිළිබඳව අපේ සතුට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒවගේම තමයි අපි මේ සිගරට් ගැන යමක් කතා කරනකොට අපි හැමදාම මැයි 31 වෙනිද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දුම්වැටි විරෝධී දිනය සමරනවා. විශේෂයෙන්ම දුම්පානයේ තියෙන ආදීනව ගැන ජනතාව දැනුවත් කරනවා වගේම ප්‍රතිපත්ති සම්පාදකයන් නීති සම්පාදකයන්ගේ අවධානය යොමු කරනවා මේ නීති සකසලා මේ දුම්වැටි පානය අවම කිරීමට යම්කිසි කාර්යභාරයක් කරන්න එහි වැදගත්කම පිළිබඳව අවධානය යොමු වෙනවා. අද වසරකට මිලියන 6ක් දුම්පානය නිසා මැරෙනවා. හැබැයි මිලියන 6න් ලක්ෂ 6ක්ම මැරෙන්නේ දුම් බීලා නෙමෙයි අනුන්ගේ දුම උරලා. ඒ නිසා මේක රටට අපේ රටට වගේම ලෝකයට ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්. ඉතින් දුම්පානේ වළක්වන එක ක්‍රමයක් තමයි ඒ පිළිබඳ ආදීනව ගැන කියලා දීලා හැදෙන ලෙඩ රෝග ගැන ජනතාව දැනුවත් කිරීම. අනිත් පැත්තට තමයි දුම් වැටියක් මිලදී ගැනීමේ හැකියාව අවම කිරීම. එහෙනම් දුම් වැටියක මිල වැඩි කරන්න ඕන. විශේෂයෙන්ම දුම් වැටියකට පණවන බද්ද වැඩි කිරීම මං හිතන්නේ ඉතාමත් වැදගත් වෙනවා. නමුත් අපි දැක්ක පහුගිය කාලවලවල මොකක් හරි හේතුවක් නිසා මේ බදු ගැහිීමේ නිසි කළමනාකරණයක් නැහැ. මේ නිසා සිගරට් පරිභෝජනය 2015දී 10%කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඊට වඩා රටට මේ හරහා ලැබෙන ආදායම අඩු වෙලා. සිගරට් පරිභෝජනය වැඩි වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ රෝගීන් වෙනුවෙන් වැය කරන මුදල වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි දුම්කොළ සමාගම ඒකාධිකාරියක් පවත්වාගෙන යන ඔවුන්ට අවශ්‍ය විදිහට ඔවුන් මිල නියම කරගන්න කටයුතු කරනවා. ඉතින් අපි යෝජනා කරනවා 1981 ඉඳන් 2000 දක්වා දළදේශීය ආදායමට වැඩිවීමට සමගාමීව තමයි දුම්වැටියේ මිල ඉහළ ගියේ. නමුත් 2000න් පස්සේ ඒ වගේ ක්‍රමයක් හඳුන්වලා දුන්නේ නැහැ. ඒ නිසා 2000න් පස්සේ ඒක පුද්ගල ආදායමට සමගාමීව දුම්වැටි මිලදී ගැනීමේ හැකියාවත් ශීඝ්‍රව වැඩි වෙලා ඒක දෙගුණයක් විතර වෙලා තියෙනවා. ඒ නිසා 2015 වෙනකොට සිගරට් බීමත් සිගරට් වෙළඳාම 10%කින් විතර වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ගැන අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත් බව අපි මතක් කරන්න ඕන. ඒ වගේම තමයි 2015දී දුම් වැටියට ගහන බද්ද නිසා අපිට ලැබිච්ච ආදායම වැට් වලින් ලැබෙන ආදායමට වගේ 36%යි දුම් වැටියෙන් ලැබිලා තියෙන්නේ. දැන් අපි එකතු කළ අගය මත බද්ද 104%කින් වැඩි කෙරුවා. නමුත් දුම් වැටියට ගහන බද්ද 71.97%ෙන් 104%කින් අඩු වෙලා තියෙනවා. 71.97% ඉඳලා 67.86% දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට 2014 වෙනකොට මේ ජාතිය ගොඩනැගීමේ බද්ද එකතු කළ අගය මත බද්ද සියලු දේම එකතු කරලා තමයි සිගරට් එකට බද්ද දාලා තියෙන්නේ. එනිසා අපි යෝජනා කරන්නේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානය වගේම දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිර්දේශානුව සිගරට් එකේ බද්ද 80% මට්ටමින් තියාගන්න කියලා. එහෙම වුණොත් තමයි මේ මිලදී ගැනීම හැකියාව අඩු වෙන්නේ. වසරකට මට තියෙන තොරතුරු අනුව බිලියන 100කට වඩා සිගරට් මිලදී ගන්න වියදම් වෙනවා. හැබැයි සිගරට් එක නිෂ්පාදන වියදම රුපියලක් වගේ වෙන්නේ. හැබැයි දැනට විකුණුම් විල රුපියල් 35යි. එතකොට අපිට හිතා ගන්න පුළුවන් කොච්චර ආදායමක් මේ දුම්වැටි සමාගම් උපයනවද කියලා. ඒ නිසා තමයි ඕනුත් මං හිතන්නේ මේ කීයක් හරි දීලා පව් හොද ගන්න බලන්නේ. ඒ නිසා අපි හැමෝම අපි සතුටු වෙන අපේ ශක්තිමත් නායකතුමා ඒක ඉරහිව කටයුතු කිරීම පිළිබඳ. ඒ නිසා අපි යෝජනා කරනවා මේ සිගරට් එකෙන් පණවන බද්ද වැඩි කරලා 80% දක්වා වැඩි කරලා මේ ආදායම රටේ ආදායමට එකතු කරගන්න අපි යෝජනා කරනවා. ඒ වගේම අපි කියන්න ඕනේ මේ මම දැක්ක අපේ මේසරේ අයවැය යෝජනාවල කොමියුනිටි නර්ස් ප්‍රජාව සඳහා හෙදියක් යෝජනා වෙලා තියෙනවා. මං හිතන්නේ ඒක හොඳයි. හැබැයි අපේ අද රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ගරු ඇමතිතුමනි සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අද රෝහල්වල විශාල හෙදි පුරප්පාඩු තියෙනවා. හෙදි හිඟයක් තියෙනවා. ජාතික රෝහලේ ඉඳලා පුංචි ග්‍රාමීය රෝහල් දක්වා විශාල පුරප්පාඩු තියෙනවා. ඒ වගේම තමයි සමහර රෝහල්වලට වැඩි තුලනයක් සමහරට වෙලා නැහැ. සමහර දිස්ත්‍රික්කවල හෙදි හිඟයක් තියෙනවා. ඒ වගේම පිටරට රැකියාවට ලොකු ඉල්ලුමක් තියෙනවා හෙදියන් සඳහා. ඉතින් මේ ප්‍රජා හෙදිය දාන්න කාර්යභාරය මොකක්ද කියලා හරියට අපි පැහැදිලිව අපි හඳුනා ගන්න. එහෙම නැති වුණොත් අද මාතෘ සහ ළමා සෞඛ්‍ය සේවාවන් සපයන්න අද ඉන්න පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් අද ඔවුන් ගම් මට්ටමට ගිහිල්ලා විවාහ වෙච්ච අලුත් යුවල් හොයාගෙන ඔවුන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර රෝග වැළැක්වීමේ ක්‍රම එන්නත් ලබලා දීලා අද හොඳ මාතෘ සහ ළමා සෞඛ්‍ය සේවාවක් ලැබලා දෙන්න තියෙනවා. අද මාතෘ මරණ අපේ අඩු වෙලා තියෙනවා. හොඳ පසු ප්‍රසව සේවාවක් තියෙනවා. අද උපත් සියල්ලම සිද්ධ වෙන්නේ රෝහල්වල. හැබැයි මේ සිස්ටම් එකට තව නර්ස් කෙනෙක් දැම්මොත් නම් ලොකු අවුලක් වෙනවා. අපි ලබාගත්ත අපි ජයග්‍රහණ සියල්ලම ආපස්සට යන්න පුළුවන් එම කාර්යයම කරන්න තව හෙදියකුත් දැම්මොත්. හැබැයි අපි යෝජනා කරන හෙදියකට අවශ්‍යතාවය තියෙනවා. අද අපේ රටේ ජනගහණය වැඩි වෙනවා. අද 112යි තව 2030 වෙනකොට 124ක් වෙන්න දෙගුණයක් වෙයි කියලා අපේක්ෂා කරනවා. වැඩිහිටි ජනගහණයේ ඉන්න විශේෂයෙන්ම අද වැඩිපුර ඉන්නේ කාන්තාව අවුරුදු 79ක් වෙනකන් ආයු කාලය තියෙනවා. ඉතින් මේ වැඩිහිටි ජනගහණය මේ වැඩිහිටියන්ට රැකවරණය ලබා දීම සඳහා ප්‍රජාවට හෙදි නිලධාරිනියක් ඒ දෙවුවට කමක් නැහැ. ඒ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම තමයි මානසික රෝගී මානසික රෝගීන් අර එදා වගේ ප්‍රතිකාර අරගෙන දීර්ඝ කාලයක් අද රෝහල් ගත කරගෙන රෝහල් වල තියාගන්නේ නැහැ. ඉස්සරහ අපේ තිබුණා මුල් ඒරියාව රෝහලේ ඒ වගේ රෝගීන් සඳහා නවාතැන් පාසුකම් අවුරුදු ගණන් ඔවුන් ඉන්නවා. හැබැයි අද ක්‍රමය වෙනස් වෙලා අද ප්‍රජාවේ තියාගෙන මේ මානසික රෝගීන්ට රැකවරණය ලබා දෙනවා. එනිසා මේ මානසික රෝගීන්ව ප්‍රජාවට හොයාගෙන ගිහිල්ලා ඔවුන්ට අර මාසෙකට මතක විදිහට මාස 3කට වරයක් එන්නත් සමාජ ප්‍රතිකාර ලබලා දෙන්න වෙනවා. ඔවුන් ගැන හොයලා බලලා ඒ ප්‍රජාවට අවශ්‍ය කරන උපදේශන පහසුකම් ලබා දෙන්න රෝහලකට සම්බන්ධව එහි දිගු කාර්යයක් හැටියට ප්‍රජා සෞඛ්‍ය සේවාව ලබා දීම සඳහා නිශ්චිත කාර්යයක් සඳහා වුන් යදෙව්වට අපේ විරෝධතාවයක් නැහැ. එහෙම නැති වුණොත් කරන කාර්යයටම තව කෙනෙක් දැම්මොත් කැඳහැලිය බවට පත් වේ. ඒ නිසා ඔබතුමා ඒ ගැන පොඩ්ඩක් මම දන්නවා ඔබතුමා බොහොම අධ්‍යයනය කරලා තමයි දේවල් කරන්නේ. ඒ ගැනත් ඔබතුමාගේ අවධානය අපි යොමු කරනවා. ඒ වගේම
ගරු ඇබතුම
මේ තමයි විශේෂඥවරිය. නමුත් මම අපි මේකයි හිතුවේ. අපි අර දැන් අපි කුඩා කාලයේදී අපේ පාසල් වලට ආවා MOH ආවා පබ්ලික් හෙල්ත් නර්ස් ආවා dental nurse hari dental surgeon hari ava ævilla screening kara eka ada siduwenna
eka siduwena emathumeni ada 200 daruwa 200 ta wada adu pasal wala sieluma avurudda wala daruwa balenawa habai 200 ta wadina 147 panthi wala screen wenawa habai e ekata team ekata e phi la e team ekak daan ehema nathuwa thawa vena kene dæmmot oy ilangata oka me gatalu ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ක්‍රමවේදය ගැන නැවත දෙපාරක් අපි හිතලා බැලුවොත් හොඳයි. ඒ වගේම ඔබතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. මේ ඖෂධ මිල 48ක මිල අඩු කරලා තියෙනවා. අපි විශේෂයෙන්ම අපි අතිගරු ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමතිතුමා හැටියට ඉන්න කාලේ මට මතකයි මමයි අපේ වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ ඩොක්ටර් පුෂ්ප කුමාර් වයි අපි එකගෙන ගියා ඉන්දියාවට. විශේෂයෙන්ම ගුණාත්මක ඖෂධ ලබා ගැනීම පිළිබඳව ඒ වගේම මේ ඖෂධ මිල පාලනය කළ ජනතාවට සහනයක් ලබා දීම පිළිබඳව එදා ඉන්දියාවේ සෞඛ්‍ය ඇමතුමාව ඩිරෙක්ට් හම්බ වෙලා සාකච්ඡා කළ විශාල කාර්යභාරයක් කෙරුවා. දැන් ඒ කාර්යභාරයෙන් ඔබතුමා අරගෙන ගිහිල්ලා අද ඖෂධ 48ක මිල පාලනය කරන්න කටයුතු කිරීම මම හිතන්නේ ඉතාමත්ම ප්‍රශංසනීය අපේ රටේ ජනතාවට ලැබිච්ච ලොකු සහනයක් හැටියට මම දකිනවා. ඒකත් මේ ජාතික ආණ්ඩුවේ අපේ අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමක්. මේ පිළිබඳ අපේ ප්‍රශංසාව අපේ රටේ ජනතාව වෙනුවෙන් මහ ජනතාව වෙනුවෙන් අපිට ඒ ප්‍රශංසාව අපේ අතිගරු ජනාධිපතිතුමාටත් වර්තමාන සෞඛ්‍ය ඇමතිතුමාටත් ලබලා දෙන්න ඕන. මොකද ඉතාමත්ම අමාරු කාර්යභාරයක්. මේකේ ගොඩාක් බහුජාතික සමාගම් එක්ක හැප්පිලා මේ මිල පාලනය කරුවයි කියලා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම ඔසුසල් 1000ක් රට පුරා ඇති කරලා මේ ඖෂධ මිල පාලනය කිරීමට අයවැයෙන් යෝජනා වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක ඉතාමත්ම ප්‍රශංසනීය කාර්යයක්. මොකද ගමේ ජනතාවට ලක්සල් ආයතනයත් එක්ක බද්ධ වෙලා මේ ඔසුසල් පවත්වනකොට ගමේ ජනතාවටත් පාලන මිලට මේ ඖෂධ ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි කණ්ඩායම් මම හිතන්නේ මේ ෆාමසි වල මේ නියම කරන මිලට බෙහෙත් නිකුත් කරනවද කියන එක සොයා බැලීමත් මම හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම අපි ඒ වගේම තමයි මම මතක් කරන්න ඕන විශේෂයෙන්ම අද අපේ රටේ ඉන්න විශේෂ අවශ්‍යතා ඇති දරුවෝ ආබාධිත තත්ත්වයේ දරුවෝ ඉන්නවා. අපි ආබාධිත කියුවා අපිට හුඟක් විතර මතක් වෙන්නේ හුඟක් බැලූ බැල්මට ආබාධිත. නමුත් බැලූ බැල්මට සාමාන්‍ය නමුත් ආබාධිත තත්ත්වයේ දරුවෝ අද 130ක් විතර පාසල්වල ඉන්නවයි කියලා ආචාර්ය තිලෝක සුන්දරි කාර්යවසම් මැතිණියගේ සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා. ඒ වගේම ඊට වඩා මං හිතන්නේ 130ක් පාසල් පද්ධතිය තුළ සහින් පරිබාහිරව ගත්තම විශේෂ අවශ්‍යතාදි දරුවෝ අද විශාල වශයෙන් ඉන්නවා. මේ දරුවන්ව කලින්ම හඳුනා ගැනීම වැදගත් වෙනවා. පුංචි කාලේ ඉඳන්ම මේ දරුවාගේ ආබාධිත තත්ත්වයන් මං හිතන්නේ පළවෙනි අවුරුද්ද තුළ, පළවෙනි අවුරුදු දෙක තුන තුළ හඳුනාගත්තොත් මේ දරුවාට සමාජයේ සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ජීවත් වීමේ ඉඩකඩ ලබා දෙන්න පුළුවන්. මේ සඳහා බහුපාර්ශවීය සේවාවන් අපි සලසලා දෙන්න ඕන. සෞඛ්‍ය පැත්තෙන් කලින් හඳුනාගෙන අවශ්‍ය කරන ප්‍රතිකාර මැදිහත් වීම, උපදේශනය, පුනරුත්ථාපන සේවාව ලබා දෙනවා වගේ මේ දරුවාට ගැළපෙන පාසලක් අනිත් දරුවෝ එකට ඉඳගෙන පාසල තුල ඉගෙන ගන්න විශේෂිත ක්‍රම අපි හඳුන්වලා දෙන්න ඕන. මේ වගේ අපි තවම අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේවත් මේ වගේ දරුවන්ට අද ප්‍රමුඛතාවයක් ලැබලා දීලා නැහැ. එනිසා අපි අද සන්තෝෂ වෙනවා පුද්ගලික අංශයෙන් විශේෂයෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා හේමා සමූහ ආයතනය ආයති ට්‍රස්ට් කියන ඒ ෆවුන්ඩේෂන් එක ආරම්භ කරලා මිලියන 350ක මුදලින් මේ බහුපාර්ශවීය සේවාවන් සපයන සියලුම පහසුකම්වල සහිත හොඳ මධ්‍යස්ථානය කැලණිය ආරම්භ කරන්න පහුගියදා දෙසැම්බර් 3 වෙනිදා මුල් ගලා තිබුවා. මං හිතන්නේ ඒක රජයෙන් අපි කරන්න ඕන දෙයක්. ඔවුන් මිලියන 100ක් ඒ සඳහා වෙන් කරනවා. ඉතුරු මුදලත් පෞද්ගලික අංශයෙන් ලබා ගැනීම සඳහා ඔවුන් කටයුතු කරනවා. විශේෂයෙන්ම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ දරුවෝ සඳහා වූ පාර්ලිමේන්තු සංසන්දයේ සහයෝගය එතුමන්ලා අරගත්ත අපේ මන්ත්‍රීවරුන් විශාල සහයෝගයක් දුන්නා. අපි ඉල්ලීමක් කරනවා අපේ අතිගරු ජනාධිපතිතුමාත් මෙතන ඉන්නවා, අපේ සෞඛ්‍ය ඇමතිතුමාත් ඉන්නවා. විශේෂයෙන්ම දරුවෝ පිළිබඳව විශාල වගකීමකින් කටයුතු කරන රජයක් හැටියට රජයේ මැදිහත් වීමෙන් අපි ස්ථානය දැනට හඳුන්වාගෙන තියෙනවා මුල් ඒරියාව පරිශ්‍රයේ. මේ සඳහා අපි රජයේ මැදිහත් වීම තුළ අපි සෙන්ටර් එකක් ආරම්භ කරනවා. මම හිතන්නේ ඉතාමත්ම හොඳයි. මේ තුලින් මේ දරුවන්ව සමාජගත කරලා මේ සමාජයේ යහපත් දරුවෝ බවට, මේ සමාජයට වැඩක් ඇති දරුවෝ බවට, මේ පවුලට වැඩක් ඇති දරුවෝ බවට ඔවුන් සමාජගත කිරීමේ අවස්ථාව ලැබෙනවා. මුල් කාලේම හඳුනාගෙන අවශ්‍ය කරන මැදිහත් වීම කෙරුවොත් ඒ නිසා ඒ පිළිබඳව මම හිතන්නේ අපි ගොඩාක් විට අපි සේවාවන් ලබලා දීලා නැහැ. ඒ පිළිබඳවත් අපේ අවධානය යොමු වෙනවා නම් මම හිතනවා ගොඩාක් හොඳයි කියලා. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය මත්ලෝලින් පුනරුත්ථාපනය සඳහා ප්‍රතිපාදන වෙන් වෙලා තියෙනවා. හැබැයි ප්‍රතිපාදන වෙන් වෙලා තියෙන්නේ පොලිසියට. දැන් පොලිසිය කොහොමද මත්ලෝලින් පුනරුත්ථාපනය කරන්න කියන ප්‍රශ්නේ මට මතුණා. පොලිසියට තියෙන රාජකාරිය මේ මත්ද්‍රව්‍ය විකුණන අය නීතියේ යටතට අරගෙන ඇවිල්ලා නඩු පවරලා මේව වළක්වන එක. සමාජයේ හැමදිනටම ආරක්ෂිත ජීවත් වෙන්න පුළුවන් පරිසරය නිර්මාණය කරන එක. හැබැයි පුනරුත්ථාපනය කරන්න බෑ උන්ට. ඒ නිසා මම යෝජනා කරනවා මේ පුනරුත්ථාපනය එක්කෝ සෞඛ්‍ය මේ ජාතික මානසික වෛද්‍ය ආයතනයට අනුබද්ධිත ස්ථානයකට මේ ප්‍රතිපාදන වෙන් කරලා දුන්නොත් මේ මත්ලෝලින් පුනරුත්ථාපනය කරන්න පුළුවන් වෙන. මම හිතන්නේ ඒක ඉතාමත්ම සාධනීය පියවර, ඉතාමත්ම හොඳ වැඩසටහන. මොකද අද විධිමත්ව මේ මත්ලෝලින් පුනරුත්ථාපනය කරන තැන් අපිට හොයාගන්න අමාරුයි. ඒ වගේම තමයි පුනරුත්ථාපනය කරන්න දෙමව්පියන්ගේ සහ ඔවුන්ගේ කැමැත්ත අවශ්‍ය. හැබැයි උසාවියකට ඉදිරිපත් කරලා උසාවියේ නියෝගයක් අරගෙන මේ පුනරුත්ථාපනය කරන එක මෙතන සමාජයට අපි කරන ලොකු සේවාවක්. ඒ නිසා මා ඒ පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕන කියලා මම මතක් කරනවා. ඒ වගේම තමයි අද අපේ මේ බන්ධනාගාර ගත වෙන පුද්ගලයන්ගෙන සමහර අය ඉන්නවා බන්ධනාගාර ගත කරන්නේ සමාජ විරෝධී වැඩ කරන්නේ යම්කිසි මානසික රෝගයේ තත්ත්වයක් නිසා. හැබැයි අද පොලිසිය උසාවියට ඉදිරිපත් කරනවා, උසාවිය ගිහිලා ඔවුන්ව බන්ධනාගාර ගත කරනවා. මීට වඩා මේ මොවුන්ව මානසික විශේෂඥ වෛද්‍යවරයෙක් හරි වෛද්‍යවරයෙක් හරියට ඉදිරිපත් කෙරොත් ඔවුන්ට ප්‍රතිකාර ලැබලා දෙන ඔය 125 බන්ධනාගාර ගත කරන අයට ප්‍රතිකාර දීලා ගෙදර යවන්න පුළුවන්. හැබැයි අද එහෙම ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා අපි ඒ ගැනත් අපේ අවධානය යොමු කරන එක ඉතාමත්ම වැදගත් බව මතක් කරමින්, ඒ වගේම තමයි අවසන් වශයෙන් අපි කියන්න ඕනේ අද රටේ සනීප ආරක්ෂක පහසුකම් නොමැති අය ඉන්නවා 101.5ක් වගේ. අපේ අමාත්‍යාංශයේ වගකීම පානීය ජලය සහ සනීප ආරක්ෂක පහසුකම් ලබා දීම, 1,03,000 විතර ජනගහනය ඉන්නවා. ඒ අපි 130ක් විතර ප්‍රතිපාදන අමාත්‍යාංශයෙන් හොයාගෙන තියෙන අපි ඉල්ලීමක් කරනවා. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට අපේ ගරු ඇමතිතුමාටත් පුළුවන් නම් මේ සඳහා ප්‍රතිපාදන වෙන් කරලා දෙන්න. මොකද මේ වැසිකිළියක් හදලා දුන්නම ඒකේ බර අඩු වෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට. මොකද වැසිකිලියක් නැත්නම් වැඩිපුරම රෝගී වෙනවා, පාචන තත්ත්වයන් ඇති වෙනවා, දරිද්‍රතාවය ඇති වෙනවා. ඒ නිසා මේ සඳහත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින්, විශේෂයෙන්ම මේ රටේ දරුවෝ වෙනුවෙන්, මව්වරු වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් අමිල මෙහෙවරක් අපේ කරපු අතිගරු ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යතුමා හැටියට මේ මෙහෙවරට අපේ ස්තුතිය පුද කරමින්, ඒ වගේම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා, වත්මන් සෞඛ්‍ය අමාත්‍යතුමා මේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යනවා, නියෝජ්‍ය අමාත්‍යතුමා, ඒ වගේම අමාත්‍යංශ ලේකාන්තුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ මගේ ස්තුතිය පුද කරමින් මන් නිහඬ
බොහොම ස්තුතියි.